සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං ති. අති ගෞරවණීය මහා සංඝරත්නය වහන්සේයි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් දේශනා කළ සසර දුකින් මිදීම පිණිස පවතින සද්ධර්මයෙන් විදර්ශනය කරන්ට. ඒ නිසා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ කය නිසලව තියෙනවා වගේ හිතත් නිසල කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත මෙහෙවන්නේ නැතුව බොහෝම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරෙහි බොහෝම වුමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. මට හිතෙනවා සකසා බොහොම වුමනාවෙන් මේ දහම ශ්‍රවණය කළොත් අපි ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවේ නෑ. වටිනා ඥාන දර්ශනයකට අවස්ථාව ඇති කර ගන්න අපිට පුළුවන් වේ. ඒ සඳහා සරලව පැහැදිලි කළ දෙන්න පුළුවන් ගාථාවක් තමයි මම මාතෘකාවෙන් තිබුවේ. මම මාතෘකා කළ ධර්මයේ අර්ථයන් තේරුම් කරලා දෙන්න පෙර පොඩි වටපිටාව ගැනීමක් මේ දේශනාව තුළදී මතක් කරනවා නම් හොඳයි කියලා හිතුණා. කාල වේලා ගියත් ඒක මම පුංචි කතාවකින් පටන් ගන්නම්. ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ සරත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී බොහෝ ශ්‍රද්ධාවන්ත උපාසක දෙනමක් දෙන්නෙක් හිටියා. මේ දෙන්නා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා මේ උපාසක මහත්තයා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා හරීම ශ්‍රද්ධාව ඇති කරගත්තා. මේ උපාසක මහත්තයා සාධහසක් ඇති වුණා පැවිදි වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ අනුකම්පාවෙන් මාව පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ උපාසක මහත්තයට කියනවා පැවිදි කරන්න පුළුවන් නමුත් ඔබගේ පැවිද්දට අත්මැතිය ලබා ගන්න කවුරු හරි ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ මට ගොඩක් අය නැහැ. නමුත් එකම එක මල්ලි කෙනෙක් ඉන්නවා. හොඳයි එහෙනම් ඔබ ගිහිල්ලා මල්ලිට මේ බව දැනුම් දීලා අවසරය අරගෙන එන්න කියලා. මොකද මේ උපාසක මහත්ය පුංචිම කාලේ මේ උපාසක මහත්යගේ අම්මයි තාත්තයි දෙන්නම කළුරිය කළා. හැබැයි ගොඩාක් ධනවත්. ඒ කළුරිය කරන අවස්ථාවේදී මේ වැඩිමහල් කෙනා තමයි තිස්ස. මේ උපාසක මහත්තයා තිස්සට කතා කරලා කිව්ව පුතේ අපි නැති වුණාට නැති කාලෙක මල්ලිට දුකක් දෙන්නේ නැතුව හොඳට බලාගන්න කියලා. ඒ දෙමව්පියන්ගේ වචනේ නිසා මේ තිස්ස උපාසක මහත්තයා ගිහි ජීවිතයකට ඇතුළත් වෙන්නේ නැතුව මල්ලිට උපකාර පිණිස අකුරු ශාස්ත්‍රය උගන්වන්නේ මල්ලිගේ ජීවිතය සාර්ථක කරගන්නමයි කටයුතු කළේ. සුදුසු කාලය එනකොට මල්ලිට අවහගහ කටයුතු කුත් කරලා දීලා තමන් සතු ධනයෙන් භාගයක්ම මල්ලිට දුන්නා. ඉතුරු භාගය තමන් සන්තකව තියාගත්තා. ඉතින් මෙන්න මේ මල්ලි විතරයි මේ තිස්ස උපාසක මහත්තයාට හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙදරින් අවසර අරගෙන එන්න කියපු නිසා මේ තිස්ස මොකද කරන්නේ, ගෙදර ගිහිල්ලා මල්ලිට කිව්වා, මල්ලි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය අහන මට මේ සසර ගොඩාක් දුකයි කියලා හිතෙනවා. ඒ නිසා මට මහණ වෙන්න අදහස තියෙනවා. මට මහණ වෙන්න යන්න ඕනේ. ඒ පාර මේ මල්ලි කියනවා, අයියේ අයියා මොනවද මේ කතා කරන්නේ? අම්මා නැති මට අම්මා උනේත් අයියා, තාත්තා නැති මට තාත්තා උනේත් අයියා, මට ඉන්නේ හැම නෑදෑයෙකුතු මිනි අයියා. අයියා ගියාම මේ ලෝකෙම මතන්නේ වෙනවා. ඒකට නම් අවසර දෙන්න බෑ. ඊට පස්සේ නොයේ කාරණා කියනවා කියලා මල්ලි මං සතු මේ ධනියත් ඔක්කොම ඔබ ගන්ද අරගෙන මට අවසර දෙන්න. ඒකටත් කැමති වෙන්නේ මට එපා. මට ඊට වඩා අයියා වටිනවා. ඊට පස්සේ මේ තිස්ස උපාසක මහත්ය පුංචි කාලේ ඉඳන් මේ මල්ලිට කරපු උපකාර මතක් කරනවා. සමහර විටක තමන් ගැන බලන්නේ නැතුව ආහාර ටිකවත් මෙයාට ආහාර සපයලා දෙන්නේ නැහැටි උගන්වපු හැටි මේ හැම දෙයක්ම මතක් කරලා මල්ලි මේ කරපු උපකාරයට මට එකම එක උපකාරයක් විතරක් කරන්න කිව්වා. කියන්න මට පුළුවන් ඕන උපකාරයක් කරන්න, මට පැවිදි වෙන්න යන්න අවසර විතරක් දැන්. ඒ වෙලාවේදී මෙයාට බෑ කියන්න බැරි හින්දා අයියාගේ කැමැත්ත ඒකම නම් එහෙනම් පැවිදි වෙන්න කියලා අවසර දුන්නා. ඊට පස්සේ මේ මල්ලිගෙන් අවසර අරගන් තිස්ස උපාසක මහත්මයා සගත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා උපසම්පදාවත් ලැබුවා. ලැබලා ඒ චේතවනාරාම දෙකන බණ භාවනා කරද්දී ගමේ බොහෝ අය දැන හඳුනුම්කම නිසා නිතරම විහාරයට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේව හම්බ වෙනවා. මේක මේ ස්වාමීන් වහන්සේට කරදරයක්. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒක ටිකක් ඈත කවුරුවත් නැති කැලෑවක ගමක කැලෑවකට ගිහිල්ලා ඒ කැලෑවේ ගල් වෙනක් ඇසුරු කරමින් පින්දපාත කරගෙන තනියම රැඳවල් දෙකේ අප්‍රමාදීව භාවනා කරනවා. මේ අවස්ථාවේදී ඒ මල්ලිගේ පවුලට නෝනට හිතුණා මේ තිස්ස මහන වෙච්ච එක නම් බොහොම යහපතක් අපිට උනේ. හරීම ලාභයක් අපිට උනේ. මොකද තිස්ස මහන වෙච්ච නිසා එයාගේ සම්පූර්ණ දේපොළ අපිට අයිති වුණා. ඉතින් බැරි වීමකින්වත් මේ පැවිදි කලකිරිලා ආපහු ආවොත් මේ ධනය ආපහු දෙන්න වෙනවා. ඒ නිසා ආපහු එන්න ඉස්සෙල්ලා මෙයාව මරවන්න ඕනේ කියන අදහසක් ඇති වුණා. ඇති වෙලා මේ තිස්ස හාමුදුරුව ඉන්න ගල්ලෙමෙට ගෙහිල්ලා තිස්ස හාමුදුරුවම මරන්න කියලා හොරු කණ්ඩායමකට අල්ලසක් දුන්නා. ඊට පස්සේ මේ හොරු ටික මොකද කරන්නේ? තිස්ස හාමුදුරුව ඉන්න ගල්ලෙකට යනකොටත් තිස්ස හාමුදුරුව සක්මන් භාවනාව කරමින් ඉන්නවා රාත්‍රියේ. ඊට පස්සේ හොරු ටික වට කරගත්තා. වට කරගත්තාම මේ තිස්ස හාමුදුරුව අහනවා, ඇයි උපාසක මහත්මනේ මේ වෙලාවෙත් අපි ආවේ ඔබ වහන්සේව මරන්න? මොකක් නිදද? ඔබ වහන්සේව මැරුවහම අපිට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා ඊට පස්සේ තිස්ස හාමුදුරුව කියනවා, එහෙනම් දැන් මරන්න තු වෙන දවසක ඇවිල්ලා මරන්න. දැස මේ හොරු කියනවා, නැ හෙට උදේ ඇවිල්ලා මරන්න. ඊට පස්සේ හොරු කියනවා, ඒකට බෑ, අපි දැම්මම මරන්න ඕනේ. මත් ඊට පස්සේ තිස්ස හාමුදුරුව කියන එක රාත්‍රියක් විතරක් දෙන්න මට. ඒකටත් හොරු කැමති නැහැ. නායක හොරා කියනවා, දැම්මම මරන්න ඕනේ. ඊට පස්සේ කියනවා, ඇවැත්නේ මේ පිණුතුනේ, මම ඔබට ඇටයක් වෙන්නම්. මේ ඇටේ තබාගෙන එකම එක රැයක් විතරක් මට ජීවිතේ දෙන්න. මේ කැලේ කවුද ඔබට ඇත වෙන්නේ? ඊට පස්සේ මේ තිස්ස හාමුදුරුව සක්මනේ කෙවුලට ගිහිල්ලා එතන තිබුණු විශාල කළු ගලක් අරගෙන මේ කපුලේ කලව වලට ගහගෙන කුකුල් ඇට දෙක තමම්ම බිඳගත්තා. ඇවැත්නි පැනලා යන්න මේ තින්ඔතුනි පැනලා යන්න බැරි විදිහට මේ ඇටේ ඇද්ද කියලා හුවා. මේ හුරු පවා සංවේගිත පත් වුණා. අනේ මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් මරන්න නේද අපි ආවේ කියලා ඒ ඇයට බයිලා ගියා. ඉතින් මම මේ කතාව මතක් කළේ තුන්වස් ස්වාමීන් වහන්සේ අතීතයේ මේ ශාසනයේ ඉතුරු කළ ස්වාමීන් වහන්සේලා ජීවිතේ වෙනවත් බලන්නේ නැතුව ධර්මයේ මූණ බලමින් ධර්මයම ගරු කරමින් ධර්මයේ තුන ජීවිතේ පූජා කළ මේ ශාසනයේ වැඩ වාසය කළේ. එහෙම හිතපු නිසා ඒ කකුලේ වේදනාවම අරමුණු කරලා ඒ තිස්ස ස්වාමීන් වහන්සේ පහවදා උදේ අරිහත්ත්වයටපත් වුණා. එහෙමම පිරුණම් පෑවා. ඉතින් මේ ශාසනය ඇසුරු කළ ස්වාමීන් වහන්සේලා අතීතයේදී බලනකොට ඒබඳු විදිහේ මහා උනන්දුවක මේ ශාසනය ඇසුරු කළේ ඇයි ඒ තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා මේ හිමක් කොනක් පරක් තෙරක් නැති සංසාරේ එනකොට කකුල් දෙක කැඩුනේ සුවපතයක් නෙමෙයි කැඩෙන්න තියෙන්නේ එක වාරයක් නෙමෙයි නමුත් එකර පැයක් හෝ කකුල කඩාගෙන භාවනා කළොත් මේ දුක ඔක්කොගෙම නිදින බව දැනගෙන හිටියා. මේ දීර්ඝ සංසාරේ කෙලවරක් නැති ජරා මරණ සංඛ්‍යාත ස්වභාවයේ ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා. පින්වතුනේ කොහොමද ඒ ස්වාමීන් වහන්සේක දැනගත්තේ? ඒ බව බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමච්චේතුම්හා කංච. මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පණවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් ගැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා, නුඹලත් මාත් බොහෝ කලක් සසරේ හේමියට දුවන ලදි සැරිසරන ලදි කියලා පෙන්වනවා. පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ නිකම්ම සසරේ හේමියට දිව්ව සැරිසරුව නෙමෙයි. මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරිකල්ලා පෝපු ආදරණීය මව්මල දුකට අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. ඒ වගේම දාඩිය මහන්සියෙන් හරිහම්බ කළා පෙන්නපු හරිහම්බ කළා පෝෂණය කළ පියාමල දුකට අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. ඒ වගේම දුව පුතා සහෝදරය සහෝදරි ඥාති හිතේ සිනුත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට තිරිසන් ආත්මවල උපදිනකොට බෙලිකෙපුම් කන වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මෙහෙම දේශනා කළා මේ ලෝකයාගේ සිත් ගැන දන්න නිසාම භාග්‍යවතුන් වහන්සේ තවත් වචනයක් දේශනා කරනවා. මහණෙනි මේ පටිච්ච සමුප්පාදයේ දන්නා වූ සුතවතාරිය ශ්‍රාවකේ කැරෙන්ට අනිත් අය මගේ වචනේ විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කියලා කියනකොට සමහර විටක හිතෙන්නේ මේ ටිකක් බර කරලා පෙන්නන්න හදනවා. මේ අතිවර්ණනාවක් හැටියට. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අපි අදහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. මේ සසර එච්චරම දුක්සහගත නිසාමයි බුදුරජාණන් වහන්සේ අපිට එහෙම දේශනා කළේ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒක තේින්නේ අපිට නොපෙනුනත් භවය තුල එහෙම දුකක් තියෙන නිසා භවය තුල ඉන්න සත්වයෝ ඒබඳු දුකක් විඳින නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ හරියට මාළු කැන්ජේ තියෙන මාළු ටිකක් වගේ. මේ ලෝකේ කොච්චර විශාලද? වාහන තියෙනවා, ගොඩනැගිලි තියෙනවා. නමුත් මාළු කැන්ජේ තියෙන මාළුන්ට මුළු ලෝකෙම එච්චරයි. බැරි වීමකින් හරි කියන්න පුළුවන් කමක් තිබුණොත්, ඒ මාළුන්ට පණිවිඩයක් එහෙම දෙන්න පුළුවන් කමක් තිබුණොත්, ලෝකේ කියලා කියන්නේ ওই කැන්ජේ විතරක් නෙමෙයි. තව විශාලයි, වාහන තියෙනවා, පාරවල් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා කියලා කියන්න පුළුවන්. බොරු කියන්න එපා කියයි. මොකද තමන්ගේ ජීවිතයේ අත්දැකීමයි තමන්ට අත්දැකීම. හැම කෙනෙක්ම කතා කරන්නේ තමන්ට තමාව උපමා කරගෙන. ඒක එහාවත් තේන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. ඒ වගේ පින්වතුන් ස්වාමීන් වහන්සේ අපි අද අපේ ජීවිතය හරි ටැංකියක වගේ. ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට ගඳ සුවඳ දැනෙන, දිවට රස දැනෙන, කයට ස්පර්ශ දැනෙන, මනසට අරමුණු දැනෙන දේ තුල විතරක් ජීවත් වෙන්නේ. මම මම මගේ මගේ කියලා හදාගත්ත එක ටැංකියක් තියෙනවා. නමුත් මේ ටික මේ ලෝකේ තියෙන ඔක්කොම නෙමෙයි. මේ සංසි සහගත ජීවිතයෙන් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ වචනේ දේශනා කරන්නේ සතර අපාය ගැන, දිව්‍ය ලෝකේ ගැන, ඒ වගේම සතර අනවරාග්‍ර බව, දුක් විඳ බව දේශනා කරන්නේ මේ ටැංකියෙන් එදිරිට ගිහිල්ලා. නමුත් ඒ පණිවිඩය අපිට කියනකොට ටැංකියකින් අපි ඒ වට පිටාව බලලා ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් අපිට හොඳට මතක තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මානසික මට්ටමෙන් ඔබට ගිහිල්ලා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ මේ දීර්ඝ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ඉද්දී ඇස් දෙකම අන්ධව ගල් මුල් වල පය හැටි හැටි වෙටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල අපේ ඕන තරම් ඇති. අතපය හතරම නැතුව කිලික් වෙලා මැරුණු වාරවල ඕන තරම් ඇති. හොරි කුෂ්ඨ දඩ හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරපු ජීවිතේ ලබාගත් වාරවල් කියන්නේ දැන්. ඒ වගේම නොයේ පිළිකා බගන්දරාදී පාප රෝග හැදිලා මැරුණු වාරවල් ලෝණ තරම් නැති. ගස් ගල් පර්වත උලින් මුටිලා හිස පොඩි වෙලා මැරුණු වාරවල් ලෝණ තරම් නැති. ඉබඳු දේ, ඉබඳු දුක අපි කරා එන්න තියෙන හේතුව තාම එහෙමමයි. ඒ හින්දා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න අපි මේට වඩා නම් ටිකක් උත්සාහවත් වෙන්නට ඕනේ. ගොඩාක් දිනක් සසර මෙතරම ඉපදිලා මෙතරම දුවනවා, පරතරක් හොයන්ට උත්සාහවත් වෙන්නේ, ජීවිතයේ යථාර්ථය ගැන නිකමට හෝ මෙහෙ කරන්න හිතෙන්නේ බොහොම ටික දිනකටයි. මේ දුර්ලභ බුද්ධෝත්පාදේ කාලයේ ලැබිලා සසර දුක් දුක් නිවන සත්‍යධර්මයක් ලැබුණ මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ ඊට වඩා ආශිර්වාදන්තයි. ගිහි සංයෝජනත් අතහැරලා දිවියංගේ තියෙන කටයුතු නිදලා මේ ශාසනයට ලං වෙන්න පුළුවන් වෙලා, ඉතින් ඒයින් ප්‍රයෝජන අරගෙන මේ ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරගන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. සසරට වැටුණු දවසට අපි බේරගන්න කවුරුවත් දෙන්නේ නැහැ. මේ ලෝක ස්වභාවය තමයි මේ ඇහැට පෙනෙන අවුරුදු 50ක 60ක පමණ සීමාව අරමුණු කරගෙනයි ජීවත් වෙන්නේ. නමුත් නුවණක් තියෙන කෙනෙකුගේ ලක්ෂණය නම් මාසේක පේන දේට වඩා ඔබෙන් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒ නිසා මම මේ ටික මතක් කළේ අතීතයේදී බුදුරජාණන් වහන්සේ ඕනතරම් ලෝකෙ පහළ වෙන්න ඇති සසර දුක්ගිනි නිවන සද්ධර්මය දේශනා කරන්නට ඇති. ඒත් ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ අපි මේ ධර්මය නොවස්සපු නිසා, නොබලපු නිසා තාම අපි හැමදෙනාම මේ සංසාරේ එනවා ඇවිදිනවා. අද දවසේදී හරි මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේදී මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් මේ සසර කෙලවරක් නැහැ. ඒ නිසා මේ ශාසනය හෝ ආදරෙන් ඇසුරු කළොත් අපිට මේ ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. ගොඩාක් ඕනේ නෑ. අපි අනන්ත සංසාරේ බොහෝ දේවල් කළ ඇති. එකම එක ජීවිතයක් හදවතින් මුතුනුරුවන්ට පූජා කරන්ට. යෝචි බුද්ධේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමන් ලෝකම් පභාසති අභාමුත්තෝ චන්දිමා. යමෙක් ප්‍රමාදී වින්දලා හරි පසු අප්‍රමාදී වෙනවා නම් වලාකුලෙන් මිදුණු හඳ ලෝකේ බබලනවා වගේ බබලනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපේ ජීවිතවල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ ජීවිතවල යම් පසුබෑම් තියෙන්න පුළුවන්, තිබවෙන්න පුළුවන්. දැන් හෝ අපිට අනේ අපි හැම දෙයක්ම අතහැරලා මේ ලෝකෙන් යන්ත වෙනවා. දවසක් ජීවෙනවා කියන්නේ මේ බුද්ධෝත්පාද කාලේ ජීවෙනව නේද? දවසක් ජීවෙනවා කියන්නේ මේ මනුස්ස ජීවිතය අතහැරෙනව නේද? දවසක් ජීවෙනවා කියන්නේ ජරා මරණ දුක නැති කරන සද්ධර්මය අපිට අහිමි වෙනව නේද කියලා සිහි කරලා සංවේගයක් ඇති කරගෙන තමන්ට හැකි සත්‍ය ප්‍රමාණයෙන් හරි මේ ධර්මයේ යෙදෙන්න මේට වඩා වැඩි නඹුරුවක් ඇති කරගන්නට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා අදහස් කරගන්නවා නම් ඒකම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ත්‍යත්ව දිවිහුණුවක් වෙනවා. අතීතයේදී මේ ශාසනය බාර වුණේ මහා සංඝරත්නයට. මහා සංඝරත්නය ඒ සද්ධර්මයේ දන්තුවැට පහන අපි ගාවට ගෙනත් දීලා තියෙනවා. ඒක ඉදිරියට අරගෙන යන්නේ කර අපේ යුතුකමක් පස්චේම ජනතාවට කරන අනුකම්පාවක්. ඒක අපිට අපේ පෞද්ගලික අදහස් වලට එකතු වෙලා පෞද්ගලික කෙලෙස් වලට එකතු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැම දිනම කතා කරගෙන හැම දිනාගෙම තියෙන අඩුපාඩු හදාගෙන කොහොමද නියම පිළිසුදු ශාසනයක් හදාගන්නේ හදන්නේ කොහොමද? එදා නික්ලේශි රහතන් වහන්සේලා වැඩ හිටපු ඒ පරිසරයේ මේ ශාසනය අපි ඇති කරන්නේ කියලා හැම කෙනාගේම මනස තුළ ඇති කර ගන්නවා නම් ඒක බොහොම වටිනා කාරණාවක් වෙයි මේ බුද්ධ ශාසනය පැත්තෙන්. ඒ ටිකක් නම් මතක් කළා. විශේෂයෙන්ම මේ සද්ධර්මයේ අවබෝධය අපේ ජීවිතෙන් අත නොහැරෙන්න අපි ජීව ඇති කර ගන්න ඕනේ. ධම්ම අවබෝධය ලබා ගන්න ඕනේ. කාතාවක් මම මාතෘකා කළේ ඒ තමයි සම්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිවදපණං ඊතම් බුද්ධාන ශාසනං. මේ ගාථාව දිහා බැලුවාම බොහොම කෙටි. නමුත් මුළු බුද්ධ ශාසනයම කෙටි කරලා කැටි කරලා තියෙන ගාථාවක් නේ. බුදුරජාණන් වහන්සේ 45 වසක් තුල ලෝකයේ වැඩඳිමින් දේශනා කළ සියලුම ධර්මයේ මේ තුල අඩංගු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කඳු වශයෙන් ගත්තාම 84000ක් වෙනවා. ඒ 84000 ධර්ම ස්කන්ධයම මේ ගාථාව තුළ අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්තිය විනය සූත්‍ර අභිධර්ම කියලා තුනකට බෙදෙනවා. ඒ පරියප්ති ශාසනය මේ ගාථාව තුළ අන්තර්ගතයි. එතකොට මෙන්න මේ අතීතයේදී වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කළේ අනුශාසනා කළේ මේ කාර්තාව උපරදී. අනාගතයේ ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ මේ කාර්තාව උපරදී. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ මේ කාර්තාවේ උපරදී. අපි පොඩ්ඩක් මේ ධර්මයේ තුල තියෙන පදගතාර්ථයන් සම්මර්ෂණය කරලා බලමු. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම අනුශාසනා කරන්න කියලා. සම්බ පාපස්සාකරණං සියලු පව් කරන්ට එපා. කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට. සචිත්ත පරියෝදපණං සිය සිත පිරිසිදු කරගන්ට. තමාගේ සිත පිරිසිදු කරගන්ට. ඒ තම බුද්ධාන ශාසනය. ඒ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට සියලුම බුදුරජාණන් වහන්සේලා මේ විදිහටයි ලෝකෙට අනුශාසනා කරන්නේ. ඇයි මෙහෙම අනුශාසනා කරන්නේ? මොකක් නිසාද අනුශාසනා කරන්නේ? අපි මෙන්න මේ කාරණාව ටිකක් තේරුම් කරගනිමු. ස්වාමීන් වහන්ස, අපි මේ මම, මේ මගේ නෑදෑයෝ, මේ සර්වඥාචාර්ය වහන්සේලා කියලා අපි සත්ව පුද්ගල භාවයක් ඇති කරගත්තට, ඇති කරගෙන තිබුණට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේදී මේ ලෝකයේ තියෙන යථාභූත ස්වභාවය අවබෝධ කරගත්තා. ඇත්ත ඇතිහැටියේ පවතින ස්වභාවය අවබෝධ කරගත්තා. අන්නේ ඇත්ත ඇතිහැටියේ පවතින ස්වභාවයට නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකයට මේ ගාථාවෙන් අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ. මොකද යථාභූත ඥානය මොකද? ඇත්ත ඇතිහැටි පවතින නුවණ. ඒ තමයි හේතුඵල ධර්ම, පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පන්න බවට නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකයට මේ විදිහට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ. පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්ම ගැන නුවණ තියෙන නිසායි අපි ඒක සරල උපමාවකින් බලමු. බොහොම සරල උපමාවක් මම ගත්තේ. හැම ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්මය අහන ජීවිතින් උතුම්කත් වැටහා ගන්න පුළුවන් විදිහට මේ හේතුඵල ධර්ම අවබෝධ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා පුද්ගල භාවයක් පවත්වන සචේතනික පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුල එයින් පරිබාහිර අචේතනික අචිත්තක අසංයී වස්තුන් තුල අචේතනික කියේ චේතනා නැති, අචිත්තක කියේ සිත් නැති, අසංයී කියේ සංඥා නැති, සංඥා නැති සිත් නැති වස්තුන් තුල සංඥා සහිත විඥාන සහිත මේ සවිඥානක කය තියෙන මේ ජීවිතය තුලත් පවතින ඇත්ත දැක්ක හේතුඵල ධර්ම. ඒ හේතුඵල ධර්ම නැමති ඒකත්වයක් ඒ තුල ධාතු නානත්වය නැත්නම් බීජ නානත්වය නැමති නානත්වයක් කියන මෙන්න මේ ධර්මතාවයට නුවණ තියෙනවා බුදුරජාණන් වහන්සේට. ඒ නුවණ මුල් කරගෙනයි මේ ගාථාව දේශනා කළේ. ඒ ඒකත්ව හේතුඵල ධර්ම ඒකත්වය සහ ධාතු නානත්වයේ බීජ නානත්වයේ නානත්වයේ මොකද්ද කියන එකත් මම පොඩ්ඩක් කියෙන් මතක් කරන්නම්. ස්වාමීන් වහන්සේ කොහොඹ කියන දේ ගන්න, කොහොඹ වගේ දෙයක් ගත්තොත් ඒ තුල කිසිම වෙලාවක මිහිරිකු මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් නැහැ. ඒ තුල තියෙන්නේ හැම වෙලාවෙම අමිහිරිකු කටුකු කටුක ස්වභාවයෙන් කටුක රසයක්. කොහොඹ ඇටයක් හිටෙවුවොත් එයින් හටගන්න ඵලය මිහිරි වෙන්නේ නැහැ. ඒ හටගන්න කොහොඹ ගහක් තියෙනවා නම්, කොහොඹ ගෙඩි තියෙනවා නම් ඒකත් අමිහිරිමයි. කොහොඹ ඇටේ තියෙන හේතුව කියලා ඒ නිසා හටගන්න ගහට ගෙඩි වලට කියනවා ඵලය කියලා. ඊට පස්සේ මීයඹ හැදෙන්න මීයඹ ඇටයක් හිටෙවුවොත් ඒ නිසා ගහක් හැදෙනවා නම්, ගහේ ගෙඩි හැදෙනවා නම් ඒ ගෙඩි කටුකු කටුක රසයෙන් යුක්ත එකක් වෙන්නේ නැහැ, ඒක මිහිරිමයි. කොහොඹ ඇටේට කියනවා හේතුව කියලා ඒ ගහක් හැදෙලා ගහේ හැදෙන ගෙඩි වලට කියනවා ඵලය කියලා. මෙතනදී කොහොඹ ඇටේ අඹ ඇටේ දෙකම බීජ දෙකම හේතු, කොහොඹ ගහත් කොහොඹ ගෙඩිත් අඹ ගහත් අඹ ගෙඩිත් දෙකම ඵලයක්. හේතුඵල ධර්ම වශයෙන් එකයි. නමුත් මේ ධාතු නානත්වයක් තියෙනවා, බීජ නානත්වයක් තියෙනවා. කොහොඹ ඇටයක් හිටෙව්වහම කවදාවත් මී අඹ හැදෙන්නේ නැහැ. මී අඹ ඇටයක් හිටෙව්වොත් කොහොඹ ගෙඩි හැදෙන්නේ නැහැ. මෙන්න මේ නානත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකට තථාගතයන් වහන්සේට නොවනයි. අන්නේ ඒ ඒකත්ව සහ නානත්ව කියන ණය ගැන නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ සබ්බපාපච්චකරණ කුසලස්ස උපසම්පදා කියලා අනුශාසනා කරන්නේ. ඇයි? අමිහිරි වූ අමිහිරි ස්වභාවයුක්ත ඵල උපදවන බීජය වගේ, කොහොඹ ඇටේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සවිඥානක පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුළ දස අකුසල කර්මපතයන්, ප්‍රාණඝාතාදී පංච දුෂ්චරිතයන්, කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන ත්‍රිවිධ දුෂ්චරිතයන් දැක්ක මේ බීජ, මේව හේතු හැටියට දැක්කා. මොනවට බීජද, මොනවට හේතුද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයුක්ත ඵල උපදවන හේතු කියලා දැක්කා. හේතුඵල ධර්ම දකිනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදින හේතු ටික මේ අපි අකුසල කර්ම කියලා කියන්නේ මේව හේතු මේව බීජ. මේ හේතු තිබුණොත් මේ බීජ තිබුණොත් පැලනුවේ තියෙන්නේ නැහැ. අමිනිදී වූ අමිර සුභාහිත විපාක උපදින හේතු හේතු තිබුණොත් ඒබඳු විපාකයක් විඳින්න වෙනවා කියලා දැකලා දුක් විඳිනවට ලෝක සත්‍යය කැමති නැති නිසා කරුණාවෙන්මයි දේශනා කළේ සබ්බ පාපස්සකරණං. ඒ කියන්නේ අමිහිරි වාමේරි ස්වභාවයෙන් දුක් විපාක විඳින්න වෙන බීජ හදාගන්න එපා කියන අදහසමයි සබ්බ පාපස්සකරණං කියලා දේශනා කළේ. ස්වාමීන් වහන්සේ අපි මේ ත්‍රිසංගත සත්තු මේ ප්‍රේතී අසුර නිර්සත්තු කියලා ආත්ම දෘෂ්ටියකින් අපි දැක්කට මේ ඵලයක්. අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදින හේතු හදාගත් එකක ඵලයක්. ඒ හේතුඵල ධර්මයට නුවණ නැති නිසායි අපිට පුද්ගල භාවයක් ඇතිු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ නුවණ තියෙන නිසා සබ්බ පාපච්චකරණං කියලා දේශනා කළා. මොකද තව ඒ කාරණාවක් තියෙන හේතු හැදුනොත් ඵලයේ හට නොගෙන තියන්නේ අනාත්මයි කියලා ඒක පුද්ගල භාවයක නවත්තන්න බෑ. පොළොවේ පස් තියෙන චෙතමනියේ තියෙන දැනක කැඩුනේ කුහුනේ නරක්ුනේ නැති හොඳ කොහොම වැටයක් ගන්නලා හිතෝලා අපි වැඳගෙන මේක පළවෙන්න එපා කියලා වැඳගෙන අපි ප්‍රාර්ථනා කළොත් ඒක පැටනුයි කියන්නේ පළවෙනවා. ඒක පළවෙන්න තියෙන හේතු ටික ඔක්කොම සකස් වෙලා නම් ඒක පළවෙනි කර තියෙන්නේ. ඒ වගේ අමිහිරි වූ අමිර ස්වභාවයෙන් යුක්ත විපාක උපදින හේතු හැදිලා නම් තියෙන හේතු හදාගෙන නම් තියෙන්නේ. එයින් මෙබඳු අකුසල විපාකයක් මා කරා නොවේවා කියලා ප්‍රාර්ථනා කළත් අපි එබඳු විපාකයකට කැමති නොවුණා. ඒක පලකර තියෙන්නේ. පලකරනවාමයි. එහෙම දැකපු නිසා තථාගතයන් වහන්සේ අනුකම්පාවෙන් සබ්බ පාපස්සකරණං කියලා දේශනා කළා. ඊට පස්සේ මිහිරි වූ මිහිරි ස්වභාවය යුක්ත හේතුවක් හැදුණු තටගන් ඵලයේ මිහිරි කියලා දැකපු නිසා බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ගේ සැපට ඊර්ෂ්‍යා නොකරන නිසා සත්‍යයන්ගේ සැපේ සතුටේන මුදිතා ගුණය තියෙන නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. කුසලය කියලා කියන්නේ හේතුවක් බීජයක්. මොනවට බීජයක්ද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයක් උපදවන බීජයක්. අපි මේ මිනිස්සයෝ මේ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා අපි පුද්ගල භාවයෙන් දැක්කට ස්වාමීන් වහන්සේ මේ ඵලයක් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදවන හේතු හදාගත්ත බීජ හදාගත් එකක ඵලයක්. නිවන් දකින ධර්මතාවයේ පැත්තකින් තැබීවා ලෝකෙ තුල හෝ සපක් ලබන එක හොඳයි කියන අදහසින් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදින හේතු හදාගන්ට කියන අදහසින් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා හේතුඵල ධර්මයේ අනාත්ම බව. පොළොවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක නරක් නොවුණු අඹැටයක් හිතෝලා අපි මේක පැලවෙන්න හෝ පැලවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ අපේ ප්‍රාර්ථනාව ගණන් නොසලකා එයින් ඵලයක් හට ගන්නවා. ඒ බව දැක්ක යම් කිසි කෙනෙක් කුසල ධර්මයක් නම් සිද්ධ කරන්නේ එයා ඒක විපාකයේ එපා කියලා හිතුවත් යහපත එයාට ලැබෙනවා. ඕනේ කියලා හිතුවත් යහපත ලැබෙනවා. මොකද ඊට හේතු ටික බීජ ටික තියෙන නිසා. ඒ නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. තවත් කාරණාවක් තියෙනවා. මොකද මේ හේතුඵල ධර්ම දකිනකොට හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ කියන කාරණාව තියෙනවා. එකම එක කොහොම බැටයක් ගන්න එකම එක කොහොම බැටයක් හිතවන්න. හිතේ වුත් පහු කාලෙදී ගහක් හැදේ ඵලයක් හැදේ. ඒ හැදුණු ගහ ඵල දරනකොට එක ඒ ගහට එක කන්නක කොහොම ගෙඩි කීයක් තියෙනවා. ඒ කොහොඹ ගහ අවුරුදු 50ක් 60ක් 15ක් 20ක් තිබුණා. හැදෙන කොහොඹ ඇට ගණන ගණන් කරන්න පුළුවන් වෙයිද? බෑ. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. ඵලය බොහෝ වෙනවා. ඒ බව දැක්කපු නිසාමයි අනුකම්පාවෙන් සබ්බපාපසකරණං කිය. අකුසලයේ වුණත් ඒක එකක් වෙන්න පුළුවන්, ටිකක් වෙන්න පුළුවන්. හේතුව එකක් වුණාට ඵලය එකක් වෙන්නේ නැහැ. අපි හිතනවා මේ අකුසල විපාක දෙනකොට ආත්ම 500යි 1000යි කියලා අහලා තිනකොට ඇයි මේ අපිට මිනිස්යන්ට එහෙම වෙන්නේ කියලා. පුද්ගලයකට වෙනව නෙමෙයි ධර්මතාවයේ. අපි අහලා ඇති නිරෝධ සංකරාවේ විදාගම නායක ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා එක ස්ත්‍රියක් පොදු දෙනකගේ හිස සිඳලා සිල්වගේ ඇඟේ ලෝම ගන්නනේ බෙලි කැපුම් කන්ට උනා කියලා. මේ න්‍යාය කියලා බලනකොට එකපාර කෙළියගේ බෙල්ල කපනකොට එක සැරයක් විතර කැපිලා නැතර වුණා නම් තමයි පුදුමේ. බොහෝ වාරයක් කැපීම පුදුමයක් නෑ. වීර්ය පුරුවොත් හටගන්න වීර්ය කරලා එකම වියටයක් විතරක් තිබුණොත් තමයි පුදුම. ඒක පළදරනෝට වියට ගොඩාක් තිබීම පුදුමද? පුදුම නෑ. එහෙනම් මේ හේතුඵල ධර්ම ස්වභාවය තමයි හේතුවක් ටිකක් උනාට ඵලය ටිකක් වෙන්නේ. ඒ බව දැකපු නිසා අනුකම්පාවෙන් සබ්බ පාපස්සකරණම් කියලා දේශනා කළා. එක පේර ඇටයක් හිටෙව්වහම ඒක පැනගලා ගෙඩි හැදේ. ඒ ගෙඩි තුල පේර ඇට කොච්චර තියෙනවද? 100ක් 1000ක්. එක කන්නයකට හැදෙන පේර ඇට ගණන, ඔය පේර ගහ අවුරුදු 5ක් 10ක් තිබුණත් හැදෙන පේර ඇට ගණන 100යි 1000යි 1000යි කියලා අපිට කියන්න පුළුවන් වෙයිද? බෑ. ඒ වගේ තමයි කුසලයක්. බීජ එකක් වුණාට ඒක විපාක දෙනකොට පස් කරනකොට 100යි 1000යි කියලා කියන්න බෑ. අපි සාංගික දානය දෙනකොට පින්තුන්ට අනුශාසනා කරන්නේ අසංකේයයන් අප්‍රමේයයන් වදා සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න. ඒක බොරුවක් නෙමෙයි. ඒක පේර ඇටයක් දිහා බැලුවා මේක හත ගන්න පළ ගන්න ඇට ගන්න සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බැයි නම් ඒ වගේ කුසලයක විපාකේ බොහෝ වීම ගැන කවර කතාවද? සනසන නිදිමත් කියලාදී අපි පොඩ්ඩක් අවදීන් නියොදු ගන්න. එතකොට මේ නිසා කුසල සුප සම්පදා කියලා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝධපනං කියලා තම තමන්ගේ හිත පිරිසිදු සිත පිරිසිදු කරගන්නට කියලා අනුශාසනා කළා. ඇයි හිත පිරිසිදු කරගන්න කියලා අනුශාසනා කළේ? දැන් අපිට සබ්බපාපස් අක්කරණං කියන එක පැහැදිලි. මෙන්න මේ බීජ හදාගන්න එපා දුක් විඳින කියන අදහසෙන්. කුසල උපසම්පදා කියන එකත් පැහැදිලි. බීජ හදාගන්න සැනසෙල්ල පිණිස පවතින කියන අදහසෙන්. කරුණා ගුණේ සාමුදිතා ගුණේ කියන ගුණේ යුක්ත බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුසල්සනා කළ බව තේරෙනවා. සචිත්ත පරිවදපන ඇයි හිත පිරිසුදු කරගන්න කියලා දේශනා කළේ. මෙන්න මෙතන තමයි අපිට වටිනාම යන කාරණාව. සචිත්ත පරිවදපන හිත පිරිසුදු කරගන්න කියලා. ඒකටත් හිත පිරිසුදු කරගන්න කියලා අනුශාසනා කළේ ඇයි කියන කාරණාව අපි මුල් කරුණේ දැනගමු. ඊට පස්සේ හිතේ අපිරිසුදු බව මොකද්ද, පිරිසුදු කරන්නේ කොහොමද, මොනවැන්ද කියන කාරණාව ටිකක් තේරුම් කරගන්න අපි උත්සාහවත් වෙමු. එතකොට බුදුරජාණන් වහන්සේ ඇයි හිත පිරිසුදු කරගන්න කියලා කියන්නේ මෙන්න මේ කාරණාව නිසා. දැන් අපිට එක කාරණාවක් පැහැදිලි. අමිහිරි බීජ හදාගත්තොත් හට ගන්න ඵලයේ අමිහිරිමයිනේ දුකයි. ඒක හරි. මිහිරි හේතු හදාගත්තොත් හට ගන්න ඵලයේ මිහිරි. අපි කියමු කුසලයක් කළොත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙයි. ඒ ජීවිතය සාර්ථක කරගන්න ගිහින් මුතුන්ට නම් දරුවෝ යාන වාහන ඉඩකඩම් මිල මුදල් ලැබෙයි. දේපොළ වස්තු හරක බාන ලැබෙයි. මේ ඔක්කොම කුසලයෙන් ලැබෙන දේවල්. දිව්‍ය ආත්ම භව, බ්‍රහ්මාත්ම භව ලබන්න පුළුවන්. මේවා කුසලයෙන් ලබන්න පුළුවන්. කුසලයෙන් ලැබපු දේ නැති වෙනකොට ඇති වෙන දුකක් තියෙනවා. අපි කියමු ජීවිතේ මුතුන් දිහා බැලුවොත් පෙර පිනක් කරපු නිසා බොහොම ලස්සන දරුවෙක් ඉන්නවා. හදිස්සියේදී අකාලෙදි මේ දරුවා මැරුණා. මේසි දුකක් නෙමෙයි මම හිතන්නේ දෙමව්පියන්ට. දැන් මේ දරුවා මැරුණ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? විශාල ධනයක් හම්බුණා පෙර කුසලයෙන්. හදිස්සියේදී මහා වතුරකට අහුවෙලා මුළු ධනෙම නැති වුණා. මහා විශාල දුකක්. දැන් මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? ලෝකෙ ක්‍රම දෙකයි තියෙන්නේ. අකුසල හේතු හදාගන්න දුක් උපදවා ගන්න පුළුවන්. කුසල හේතු හදාගෙන දරුවා නැති වෙච්ච දුක, දේපොළ වස්තු ආරකපුන ඉඩකඩන් නැති වෙච්ච දුක නැති කරන්න බෑ. කුසලයෙන් හම්බ වෙන්නේ දරුවෝ හම්බ වෙනවා, දේපොළ හම්බ වෙනවා, ගෙවල් දොරවල් හම්බ වෙනවා, දේවාත්මයක් හම්බ වෙනවා, බ්‍රහ්ම වාස්තුවක් හම්බ වෙන පැත්ත. ඊට පස්සේ හම්බ වෙච්ච එක නැති වෙන දුක නැති කරන්න ක්‍රමයක් ඕනෙනේ. දැන් ඒකට උත්තර ලෝකේ නැහැ. මේ ලෝකෙට තියෙන්නේ ක්‍රම දෙකයි. එක්ක දුක් විඳින්න පුළුවන් හේතු හදාගෙන, එක්ක හේතු හදාගෙන සැප විඳින්න පුළුවන්. කිසියම් වෙලාවක සැප කියලා එකක් නැතුව නම් මේ ලෝකෙ තියෙනවා. නමුත් ඒ සැපේ අනිත්‍ය වෙනවා නම්, විනාශ වෙනවා නම්, ඒ නිසා ඇති වෙන දුකක් තියෙනවා නම් ඒකට ප්‍රතිකරණයක් ඕනෙනේ. ඒකට ක්‍රමයක් නැහැනේ ලෝකෙ. ඒකට උත්තරයක් ඕනෙනේ. දරුවා මැරුණු දුකේ දුකක් නම් ඒක නැති කරන ක්‍රමයක් නැති වුණොත් හැමදාම අසරණයි. දේපොළ අම්මා තාත්තා මැරුණොත් ඒක දුකක් නම් ඒ දුක නැති කරන ක්‍රමයක් නැති වුණොත් මේ ලෝකේ හරි අසරණයි. හැමදාම මේ දුක විඳින්න වෙනවා. ඒකට තියෙන උත්තර ටික තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ සචිත්ත පරියෝධපනං කියන තැනින් දේශනා කළේ. ඒ සචිත්ත පරියෝධපනං කියන ටික දේශනා කළේ ඔන්න ඔය වගේ තැනකට උත්තර හොයලා දෙන්නයි. මොකද ලෝකෙ තුල නෑ ඒ ටිකට උත්තර. ජරා මරණ දුක් පරිදේව දුක් දෝමනස් කියන කාරණා ටිකට උත්තර නෑ ලෝකෙ. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕනේ එතකොට ඒ සැප නැතිවීමෙන්, සැප විපාකයේ අනිත්‍ය වීමෙන් ඇතිවෙන දුක තියෙනවා නම් ඒ දුක නැති කරගන්න සචිත්ත පරියෝධපනං කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? එතකොට මේ හිත අපිරිසිදු වෙලා තිබුණොත්, හිත අපිරිසිදුව තියෙනකොට හේතු හැදෙන එක නවත්තන්න බෑ. අනාත්මයි කියලා කිව්වේ හිත අපිට හිදුව තියෙන තා අමිහිරි ස්වභාවයුක්ත විපාක විඳින හේතු විතක හැදෙනවා, අමිහිරි විපාක වලට යනවා. මිහිරි හේතු ටික විපාක දෙන හේතු හැදෙනවා, උඩට යනවා. මෙන්න මෙතනදී හොඳට බලන්න, අමිහිරි හේතු පොදවන හේතු හැදිලා උපදින ඵලය අමිහිරිමයි, මිහිරි හේතු මිහිරි ඵලයේ උපදින හේතු හැදිලා උපදින ඵලය මිහිරි. මිහිරි දෙ නැතිවීම මිහිරි. අන්තිමට හේතුඵල ධර්මයේ තියෙන දෝෂය තමයි යම් පැත්තකින් හේතු හදාගත්තා නම් උපදින ඵල දෙකම දුක ගෙනල්ලා. අමිහිරි ඵලයේ දුකමයි, මිහිරි ඵලයේ නොපැවැත්ම දුකයි. අමිහිරි ඵලයේ පැවැත්ම දුකයි, මිහිරි ඵලයේ නොපැවැත්ම දුකයි. එතකොට මේ දෙයාකාර දුකයි අපි නොදන්නවා වුණාට මේ විඳින්නේ. ඒකයි දුකමයි මේ පවතින්නේ. මේ අමිහිරි හේතු නූපන්නොත්, අමිහිරි හේතු නූපන්නොත්, අමිහිරි හේතු හදා නොගත්තොත් අමිහිරි ඵලයක් උපදින දුක නැහැ. මිහිරි හේතු හදිස්සියේ නැති වුණොත් මිහිරි ඵලයේ නැතිවීමෙන් එන දුක නැහැ. මිහිරි ඵලයේ නැතිවීමෙන් එන දුක නැති කරන්න පුළුවන් වෙන්නේ ඊට තියෙන හේතුව නැතුව විතරයි. අමිහිරි ඵලයේ ඉපදීමෙන් එන දුක නැති කරන්න පුළුවන් වෙන්නේ ඊට තියෙන හේතුවත් නැති වුණොත් විතරයි. දැන් උත්තරයක් ආවා අපිට. හේතු දෙක නැති වුණොත් දුකයි නැති වෙලා තියෙන්නේ. දුකේ ඉපදීමත් සැප නොපවතීමත් කියන දුක් දෙක නැති වෙන්න නම් මේ හේතු දෙක නැති වෙන්න වෙනවා. හේතු දෙක නැති වෙන්න නම් හිත පිරිසිදු කරගන්න වෙනවා. හිත අපිරිසිදු වුණොත් හේතු හැදෙනවාමයි. ඒක හිත පිරිසිදු කරගන්න හිත අපිරිසිදු වෙලා තියෙන්නේ කොහොමද? හිත අපිරිසිදු වෙලා තියෙනවා මේ සත්‍යයන්ගේ කාරණා දෙකකින්. හිත අපිරිසිදු වෙලා තියෙනවා කාරණා දෙකකින්. නීවරණ ධර්මයන්ගෙන් සහ අනුසය ධර්මයන්ගෙන්. ආමච්ඡන්ද ව්‍යාපාද තීන මෙද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහෙන් හිත අපිරිසිදු වෙලා තියෙනවා. දිට්ඨාංශ විචිකිච්ඡාංශේ බවරාග කාමරාගංශේ පටිගාංශේ බවරාගංශේ මානාංශේ අවිජ්ජාංශේ කියන මෙන්න මේ සත්‍ය අනුසය ධර්මයන්ගෙන් අනුසය ධර්ම හතෙන් අනුසය වෙලා තියෙනවා. මෙන්න මේ දෙයාකාරයකම හිත අපිරිසිදු වෙලා තියෙනවා. ඔය අපිරිසිදුකම ආපහු මම මතක් කරනවා, මේ ධර්මතා දෙකෙන් හිත අපිරිසිදු වුණාම තියෙන දේ තමයි හේතු හදාගන්න තියෙන්න බෑ, හේතු හැදෙනවමයි අනත්මයි කියන්නේ. හේතු හැදුනොත් ඒක මිහිරි හෝ හමිරි වෙන්න පුළුවන්. අමිහිරි හේතු හැදුනොත් හටගන්න ඵලය දුකමයි. මිහිරි හේතු හැදුනොත් හටගන්න ඵලය සැපයි, නමුත් නොපැවැත්ම දුකයි. එකක් වක්‍රව දුක ගෙනල්ලා එකක් ඍජුවම දුක ගෙනල්ලා. ඉතින් මේ දුක නැති කරන්න නම් මිහිරි ඵලයේ ඉපදිලා ඇති වෙන දුක, අමිහිරි ඵලයේ ඉපදිලා ඇති වෙන දුක නැති කරන්නත්, මිහිරි ඵලයේ නැතිවීමෙන් එන දුක නැති කරන්නත් පුළුවන්කම පුද්ගලයාට බෑ. පුළුවන්කම තියෙන හේතු හදා නොගත්තොත්. හේතු හදා නොගන්නවා කියන කම පුද්ගලයාට බෑ වෙන්නේ හිත පිරිසිදු වුණොත්. හිත පිරිසිදු වෙනවා කියන ධර්මතාවය ලැබෙන්නේ මේ ධර්මතාව දෙක හිත තුල පවතින තාව. නීවරණ ධර්ම සහ අංකේ ධර්ම. ඒ ධර්මතාව දෙක දුරු කරන්න බුදුරජාණන් වහන්සේ පිරිසිදු කරගන්න ක්‍රමෝපාය දෙකක් පෙන්වනවා සම්මත විදර්ශනා කියලා. සමත කියන ධර්මයෙන් නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්නපත් විදර්ශනා කියන ධර්මයෙන් අනුසය ධර්මයන් දුරු කරලා හිත පිරිසුදු කරගන්නපත් කියන ධර්මතා දෙකක් පෙන්නනවා. එතකොට සචිත්ත පරියෝධපණං සිය සිත පිරිසුදු කරගන්න ඕනේ අපි අනුසය සහ නීවරණ සහ අනුසය කියන දෙක දුරු කළා. ඒක දුරු කරගන්න ක්‍රමය තමයි සමත විදර්ශනා. එයි සමත භාවනාව කියලා කියන්නේ, සමත කියලා කියන්නේ හිත එක්තැන් කරන, තැන්පත් කරන, නතර කරන ගතිය. දැන් අපි ඉඳගෙන හිටියත් සමහර විට අපේ හිත නතර වෙන ඇතුළෙන් කතා කරන ගතිය තියෙනවා. මේ නීවරණ ලක්ෂණය. ඒ නිසායි කිසිම දෙයක් අපිට මනාව ග්‍රහණය කරගන්න බැරි අපහසු. එතකොට මේ සමත භාවනාවෙන් වෙන්නේ, සමත කියලා කියන්නේ හිත එක්තැන් කරන, තැන්පත් කරන, නතර කරන ස්වභාවයට. ලෝකෙ තුල හරි ආරවුලක් ඇති වුණාම, රණ්ඩුවක් ඇති වුණාම මේ ගිහිපින් උතුම්ගේ යන් සමත මණ්ඩලයට කියලා කියන්නේ. ඒ අර්ථෙමයි සමතයකටපත් කරනවා. සමත කියලා කියන්නේ තැන්පත් කරන, නතර කරන ස්වභාවය. මේ හිත තැන්පත් කරන, නතර කරන කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමෝපාය 40ක් පෙන්වලා තියෙනවා. මේකට කියනවා සම 40 කමතහන් කියලා. කසින 10ක්, ඒ වගේම අසුබ 10ක්, අනුසති 10ක්, ඒ වගේම සතර අරූප ධ්‍යාන මට්ටම්, අරූපවචර නිමිති 4ක්, ඊට පස්සේ ආහාර පටිකූල මනසිකාරේ චතු ධාතු අවත්තානක සතර මහා ධාතු ගැන විනිශ්චය කිරීම, ඊට පස්සේ සතර අප්‍රමේය ධර්ම කියලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා මෙන්න මේ වගේ කමඨං 40ක් පෙන්වනවා. එයින් අද දවසේදී අපිට හම්බ වෙලා තියෙන, අපි ගන්න ඒ කමඨං වල කිසිම දෝෂයක් මම දකින්නේ නැහැ. ආනාපාන සතිය හරි කුමන හෝ ආකාරයක අද පෙන්වලා තියෙන මේ ක්‍රමය දිගටම අපි නොකරන එකේ දෝෂේ තියෙන කලුචිත්ත සමතයක් ඇති වෙනවා. ඒ නිසා සමත කමතහනක් වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන විස්තර කිරීම සඳහා මම යොමු වෙන්නේ නැහැ. දෙවනි කාරණාව අනුසය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා කියලා විශේෂයෙන්ම අපිට ටිකක් වැදගත් වෙන ධර්මතාවය මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ විදර්ශනා කියන නුවණ හරහා මුලින්ම හටගන්න දර්ශනා කියන නුවණ හරහා මාර්ගඵල ප්‍රඥාව නැති වෙලා මුලින්ම ආපු උත්තරේ අපිට ලැබෙන්න ඕනේ. හොඳට බලන්න නිවන කියනකොට දැන් අපි මේ නිවන් දැකගෙන යන්නේ හිත පිරිසිදු කරගෙන නිවන් අපිව නිවන් දැකගෙන ඕනේ. මොකද්ද නිවන කියන එක අපි පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ ඒක ගන්න නිවන කියන්නේ මොකද්ද? ජාති නිරෝධ. මම මේ මාතෘකාව විස්තර කරන්න පෙර පොඩි කරුණක් වෙනවා මතක් කරනවා. ලෝකේ තියෙන ධර්මතා දෙකක් ඇති වෙන දේ නැති වෙනවා, ඇති බව නැති වෙනවා කියන ධර්මතා දෙකක්. නැති බව කිසිම වෙලාවක නිවන වෙන්නේ නැහැ. නිරෝධය කියලා පෙන්නන ඔක්කොම නිවන වෙන්නේ නැහැ. නැති බව සංකතයි. යම්කිසි සමුදේ ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම. මේ නිවන පෙන්වන හැම නෙමෙයි. ඇති වෙන හැම දෙයක්ම තියෙනවා නම් නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි. නැති ජාතස්සම නම් උපන්න කෙනාටම මැරෙන්න. ඇති වුණොත් නැති වෙනවා. එතකොට ඇති වෙච්ච දෙයට සාපේක්ෂව නැති බව. ඇතිවීම සහ නැතිවීම කියන දෙක සංගතයි. නිවන කියලා කියන්නේ ඇති බව නැති වෙන්න ඕනේ. ජාති නිරෝධෝ. අසංගතය නොහත ගැනීම. ජාතිය නැති වුණොත් ඇති වුණේ නැත්තම් නැති වෙන්න යමක් තියෙන්නේ. ඇති වුණොත් නැති වෙනවා. ඇති නොවුණොත් ජාතියක් නැති වුණොත් නැති බවක් පනවන්න ඕනේ. හටගත්තේ නැත්නම් ඇති උනේ නැත්නම් නැති බවක් කතා කරන්න ඕනේ. ඒ වගේ නිවන කියලා කියන්නේ මොකද්ද? අනුත්පාද නිරෝධයෙන් නොහට ගැනීම. ජාතිය නැති බව. එතකොට ඇතිවීම නැති වෙන බවක් කියලා එකකුත් තියෙනවා. ඇති දෙයක නැතිවීමකුත් තියෙනවා. සොනතලා මේ අදහස හොඳට ගන්න. අපි කියමු ගහක් තියෙනවා නම් දැන් මේ ගහ ප්‍රත්‍යයෙන් හටගෙන මේක කපල කොටල කුඩු කළ දිහි තියලා අපිට දැන් ගහ නැහැ කියලා බලන්න පුළුවන්. ඒක ලෝකේ ගහටත් පුළුවන්. ඒක නුවණ නිවන නම් මේ නැති බව ඔක්කොම නිවන් දකින්න. ඒ නැතිවීම ඇතිවීමට සාපේක්ෂ. අපි කියමු ගහක් හැදෙන්න යම් බීජයක් තිබුණා. ඒ බීජේම අපි පිටිකොළ ගහ කියන එක නොහට ගත්තා. එතකොට ගහ නැති කරනවා කියන එක අවශ්‍ය නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නිවන කියලා පෙන්නේ මොකද්ද? ජාති නිරෝධ. දැන් අපි දැක්ක ජාති කියන එක දුකයි. ඵලයක් හටගත්තොත් දුක්ඛාගත ඵලයේ ඉපදීමම දුකක්, සැපසහගත ඵලයේ නොපැවතීම දුකක්. ජාති කියන එක දුකයි. එන ජාතිය ඉපදීම නැති වුණොත් දුක නැහැ. දුකේ නිරෝධය නිවනයි. ජාති නිරෝධය නිවනයි. කිව්වේයි ඉපදීම නැති වුණොත් නීරියකෝ අමීරියෝ ඵලයක් හටගත්තොත් ඒක දුකයි කියන එක අපිට ඉස්සෙල්ලා පරයයන් තේරුණා නේද? අමීරි ඵලයේ පැවැත්ම දුකයි, නීරි ඵලයේ නොපැවැත්ම දුකයි. ඒ දෙක උපදිනවා නම් දුක නැතුව ඉන්න බෑ. ඒ දෙකේ ඉපදීම නැති වුණොත් නැතිලා තියෙන මොකද්ද? දුකේ ඉපදීම නැති වුණේ, දුක්ඛ නිරෝධය නැති වුණේ, ජරා මරණ ශෝක පරිද දුක්ඛ දුම්හ සුපායාසන විජ්ජන්ති. ජරා මරණගේ නිරෝධය යන්නේ හොඳයි. ඒ අනුපාද නිරෝධේ නූපදීම වෙන්න නම්, ඒ දුකේ නූපදීම වෙන්න නම් අපිට ඕනේ වුණා කීර්ති කරතර කරගන්න ඕන. ඒ කියන්නේ සුපදීනවම නම් ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වෙන කියන්නේ හේතු ටික නැති වෙනවා. හේතු ටික නැති වෙන්නට හිත පිළිසිදු වෙන්න ඕනේ. අන්න දැන් මේ නිවනම අරමුණු කරගෙන මේ ගාථාව තියෙන්නේ. මේ ගාථාව සම්පත විදර්ශනා වඩනවා නම් කෙනෙක් එයා නිවනම අරමුණු කරගෙන කරන්නේ නිවනම සකලයි. ජාතිය දුකයි කියනකොට හොඳට උත්තරේ යන්න ඕනේ. නැත්නම් පංච උපාදානස්කන්ධ දුක්ඛා කියනකොට ජාතිය දකින්න. ජාතිය කියනකොට දකින්න දුකේ ඉපදීමයි සැපේ නොපැවැත්මයි දුක මේ තවරලා තියෙන කියලා දකින්න. අයි දෙරෙන්න තැනක් නැහැ. විනය ගොඩක් ඇතුලේ නොපිච්චින්න බැහැ. කෙනෙක් විනය ගොඩක් ඇතුලේ අත් දෙක බැඳගෙන කිසිම උත්සාහයක් නැතුව ඉන්නවා ඒ පිච්චෙනවා. කෙනෙක් නොපිච්චින්න ඕනේ කියලා විනය ගොඩ ඇතුලේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්නවා ඒ පිච්චෙනවා. විනය ගොඩ ඇතුලේ උත්සාහවත් වෙන කෙනත් නොවන කෙනත් පිච්චෙනවා. ඕගතරණ සූත්‍රය එහෙම කියන්නේ. ඔක බොහොම ලස්සනට. එතකොට මේ දුක කියන එක උපදින්න තියෙන හේතු ටික තියෙනවා නම් දුක කියන එක ඇතුලේ නම් ලෝකේ ඇතුලේ නම් පංච උපාදාන ස්කන්ධේ ඇතුලේ නම් දුක නැතුව ඉන්න උත්සාහවත් වුණත් දුක නැතුව ඉන්න උත්සාහයක් නැතුව සිය දුක් විඳිනවා. එතකොට එහෙනම් මේ දුක නොඋපදින්න ඕනේ. ඒකට හේතු ටික නැති වෙන්න ඕනේ. හේතු ටික නැති වෙන්න නම් හේතු ටික නැති වෙන්න නම් හිතේ තියෙන මේ අපිරිසුදු දෙක නැති වෙන්න ඕනේ කියන දැක්ම තියෙන්න ඕනේ. දැකලා මේ අපිරිසුදු දෙක නැති කරන්න මේ පිරිසුදු ධර්මතාව දෙක ගන්න ඕනේ කියන දැක්ම තියෙන්න ඕනේ. දරකේ නියම විදිහට කෙනෙක් සම්මත විදර්ශනා භාවනාව වඩනවා නම් එයා නිවන් දැකපු කෙනෙක්, නිවන දන්න කෙනෙක්. නිවන් දකින්න කියලා කියන්නේ ජාතිය නැති කළ සීමා ජාති උචිතම් රක්ෂණයෙන් ගතම් කරණය නාපරම් විත්තය ප්‍රජානාති කියන දැන්ට ආවහම නිවන් දැක්කා. ඒයි සම්පූර්ණ. සුවා මොලේටපත් වෙනව නිවන් දැක්ක කියනවා. මේක සැක නැතුව තේරෙන දැන් දෙනකොට. නමුත් අන්තිමට අරිහත්ය කළ කිස ඇති කියලා කියන්නේ මොකද? ජාතිය නතර කරපු තැන. ඉපදීම නතර කර ඉපදීම ඉවරයි. කාය උපදින්න කල යුත්ත කළා. කින දැන්ට එන්න පුළුවන්. ඒතෙහා මනෝමය හිස් බව ශුන්්‍යතාවයේ අහස වගේ කියන තැන්වලින් නිවන කියන එකට නිමිති තියාගන්න එපා. දුක්ඛ නිරෝධය නිවනයි, පංච උපාදානස්කන්ධ දුකේ නිරෝධය නිවනයි, අජාත බව අභූත බව නිවනයි, නොහටගත් නොඋපදින බව නිවනයි කියන එක දකින්න. ඔය හැම වචෙන් ටිකින්ම කියන්නේ හටගත්ත නම් උපන්න නම් දුක කියන අදහස. එතකොට මේ විදිහට දැකලා මේ සම්මත විදර්ශනා භාවනා යම් කිසි කෙනෙක් කරනවා නම් මේ කවදාවත් ලෝකෙ තුල උත්තර නැහැ. හොඳට සම්මා සාපව සද්ධායෙන් අර්ථය ගන්න. කුසලයකින්වත් අකුසලයකින්වත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළට වෙලා හිත පිරිසිදු කරගන්න ක්‍රමයේ දේශනා නොකළා නම් මේ ලෝකෙට කිසි පිහිටක් පිළිසරණක් නැහැ. ආයේ මේ හට ගැනීම දුකමයි හටගන්නේ. පවතින්නේ දුකමයි පවතින්නේ. ඒකට උත්තර නැහැ. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලේ අපිට හරි වටිනවා මේකේ අර්ථය තෝරගෙන ජීවිතේට ගන්න බලව මොනවා. ඉතින් මේ සමති විදර්ශනා වඩනවා නම් කෙනෙක් මෙන්න මේ නිවන දැකලා නිවන මාරමුණු කරගෙන කරන්න. එතකොට එයා දන්නවා හිත සමාධි කරන්නේ ඇයි ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්නේ ඇයි? ඇත්ත ඇති හැටි දකින්නකොට යම් ක්ලේශයක් තියෙනවා නම් යම් අනුසය ධර්මයක් තියෙනවා නම් ඒක දුර වෙනවා. මේ අනුසය ධර්ම දුරු වුණාම මොකද වෙන්නේ? හේතු හැදෙන්නේ නැහැ. සමතේ හෝ විදර්ශනාව හෝ වඩන්නේ නිවන් දකින්නයි කියනකොට මේ අර්ථය තියෙන්න ඕනේ. සමතේ හෝ විදර්ශනාව වඩලා ජාති නිරෝධයක් කරන්න බෑ. සමත විදර්ශනා දෙක වඩනකොට අනුචය නීවරණය කියන කෙලෙසයි දුරු වෙන්නේ. කෙලෙසය දුරු වීම නිසා හේතු හැදෙන්නේ නෑ. හේතු හැදෙන්නේ නැති නිසා දුක උපදින්නේ නෑ. කියන පෙළක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ සමත විදර්ශනා දෙක වැඩුවාම කෙලින්ම නිවන ලැබෙනවා වගේ දැනක. නිවන ලැබෙනවා, නිවන් දකින්න පුළුවන්. හැබැයි නිවන ලැබෙන්නේ නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. මොකද සංකතේ යමක් කළා අසංකතේ ලැබෙනවා කියන එක හරි පරස්පර සිද්ධියක්. ඒක වෙන්න ලැබෙන්න ඕනේ එකක්. නිරෝධේ සාක්ෂාත්කත නිසා ඒ ගන්න බෑ. ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් මිදෙන්න ඕනේ තැන. ඒ නිසා සම්මත විදර්ශනා ධර්ම වඩන්න නිවන අරමුණු කරගෙන ඒක වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. සමත විදර්ශනා කියන ධර්මතා දෙකෙන් මේ අපිරිසුදු ධර්මතා දෙක දුර වෙනවා. ඒ නිසා හේතු හැදෙන්නේ නැහැ. හේතු හැදෙනකොට ඵලේ නූපදිනවා. නූපදින බව මේ තමයි මෙන්න මේ ටිකය. මොකද මේ ශාසනයට අපි ආවේ නිවන කියලා එකක් බලාගෙන නෙමෙයි. අපේ ප්‍රශ්නයක් තියෙන හැමෝටම ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්සේ මේ දුක ප්‍රශ්නේ. ලෝකෙත් තියෙන එකම ප්‍රශ්නේ එකම බය දුක. මේ දුකට උත්තරයක් වෙන තැනක තිබුණ නැති හින්දා තුනුරුම් හොයාගෙන ආවේ දුකෙන් මිදෙන්න තැන. මේ දුක දුක. අම්මා තාත්තා අපි ඉස්සරහා මැරෙන දුක අපිට දුක. අපි ආදරණීය දරුවෝ මැරෙන එක දුක. ප්‍රේමනාප වස්තු විනාශ වෙන එක වෙන වෙන එක දුක. දුක් වූ ජීවිත ලැබීම දුකක් කියන තැනක අපේ ජීවිතයේ අපිට දැනුම තිබුණ හින්දායි තුරුවන් සේවනට ආවේ අපි මොකටද? දුක නිරුද්ධ කරන්න. දුක නිරුද්ධ කරන්න ආපු අපි දුක නිරුද්ධ කරන්න ලෝකෙට මඟ කියන අපි දුක කියන්නේ මොකද්ද? ඒ දුක ඇති වුණේ කොහොමද කියන තැන ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඒ තැන ඉඳලා මේ හේතු ටික නැතිකොට මේ කාරණාව කළාම දුක නැති වෙන්නේ. මේ හේතු ටික නැති වෙන, මේ හේතු ටික නැති වුණාම දුක් උමේ ඵලයෙන් උපදිනවා කියලා අපේ ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්න ඕනේ. විසඳුම ලැබෙන තාක් නතර වෙන්න එපා. අපි ගොඩක් දුරට කරන්නේ මේ වෙන ගමනක් යන ඇවිල්ලා වෙන ගමනක් යනවා වගේ දේවල් අපිට වෙන්න පුළුවන් බොහෝ දුරට. අපි හැම කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේ අතීතෙදිත් යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වුණා නම් ඒ ඔක්කොම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහායි. එතකොට අනාගතයේ මේ ශාසනය යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි. දැන් යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි. මොකද චතුරාර්ය මේ දුක ඇතිවීම, මේ දුක නැති බව, නැති තැන මේ දුක නැති කරන මාර්ගය. සන්නසේ චතුරාර්ය සත්‍යයි මම අනිත් පරයයකින් මේ දේශනා කළේ. ජාතිය දුකේ ඉපදීම, සැප කියන එක ඉපදුනහම නොපැතුම දුකක් නෙවෙයි සැකෙත් ඉපදීම දුක. දුක. ඒ ඉපදීමට හේතුව හේතු සකස් වෙනවා නම් හොඳට හෝ නරකට ඒකට හේතුව ඉති අපිරිසුදු බව නම් මේ දුක් සමුදේ. යම් ජාති නිරෝධයක් තියෙනවා නම් නොඉපදීමක් තියෙනවා නම් මේ නිරෝධය මේ නිවන. යම් සමත විදර්ශනාවක් තියෙනවා නම් මේ මාර්ගය. මෙන්න මේ ටික හොඳට තේරුම් කරගන්න ස්වාමීන් වහන්ස, ඒ ජීවිතේ අපේ කවදාවත් හිතෙන්නේ නැහැ. ලෝකේ වාසනාව අවාසනාව අනුව තීරණය වෙන්නේ නැති කළොත් ලැබෙන එකම දේ නිවන. නමුත් අපි එක වාසනාව අවාසනාවට දාලා ස්විච් එකක් වගේ දෙයක් නම් ඇදෙන්න පුළුවන් වාසනාව තියෙන්න පුළුවන්, තියෙන්න ඕනේ. නැති වුණොත් ඇදෙන්නේ නැහැ. නමුත් නිවන් මඟ කියන්නේ හැම එකක් නෙමෙයි. ඒක ඇත්තටම නැත්තම් ඒ මාර්ගයේ ගියොත් යැවෙනවාමයි, නිවොත් නිවෙනවාමයි. එතන විතරයි වාසනාව අවාසනාව අනුව තීරණය නොවි නුවණ වීර්ය මත පදනම් වෙලා සැබෑවටම තියෙන දේ. අලුත පැටවෙක් ගාව බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා අංගෙන් කිරි දෙව්වට ලැබෙන්නේ නැහැ කියනවා. කිරි ඕනේ ඕනේ කියලා දෙව්වොත් එපා එපා කියලා දෙව්වොත් ලැබෙන්නේ නැහැ කියනවා. අංගේ කිරි නැහැ. ඒ වගේ නිවෙන්ට සුදුසු නැති තැන නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා කොච්චර ප්‍රාර්ථනා කරත් නිවන් දකින්නේ නැහැ. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා එපා එපා කියලා දෙව්වොත් කිරි ලැබෙනවා. ඕනේ ඕනේ කියලා දෙව්වොත් කිරි ලැබෙනවා. කිරි එන්න සුදුසු නිසා. ඒ වගේ යම් මාර්ගයක නිවීම වෙනවා නම් නිවෙනවා නම් සහේතුකෝ සකාරණාව ඒ කාරණාව තෝරගෙන කළොත් නිවෙනවාමයි. හිත පිරිසිදු කරන කාරණා දෙක කළොත් හිත පිරිසිදු වෙනවාමයි. උනොත් හේතු හැදෙන එක නතර වෙනවා කියන එක වෙනවාමයි. එහෙම උනොත් දුක නූපදිනවා කියන එක වෙනවාමයි. ස්වාමීන් වහන්සේලා සම්මත දර්ශනා භාවනා වඩන්න මේ ටික දැනගෙන මට නම් නිවන් දකින්න එපා, නිවන එපා එපා කියලා උදේ ඉඳන් රැගෙන ඒ නිවන් දකින්නවා. නමුත් මේ ටික කරන්නේ නැතුව උදේ ඉඳන් රැවෙනක නිවන ප්‍රාර්ථනා කරන්නේ ඒත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ශාසනය කෙරෙහි සිහි කරලා මේ ධර්මය නිවන කියන එක ප්‍රාර්ථනාවට විතරක් අබපු ලෝකෙක අදම නිවන් දකින්න පුළුවන් ශාසනයක් මේ තාම නිර්මලයි අපේ ප්‍රමාදයයි තියෙන්නේ කියන දැක්ම ඇති කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේලා අවබෝධ වෙලා මේ කටයුත්ත කරනවා නම් අහිංසක අනන්ත සංසාරේ අපිට අම්මා තාත්තා වෙච්ච අහිංසක ලෝකයට උපකාරයක් කරන්න මේ කාලේ වෙයි කියලා මම මතක් කරනවා. ගොඩක් දුරට මම මතක් කරන්නේ ගිහි අය 1000ක් මේ ධර්ම තේරුම් කරගන්නවට වඩා එක ස්වාමීන් වහන්සේ නමක් තේරුම් ගන්නවා නම් හැදෙනවා නම් හරි වටිනවා කියලා. මොකද ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ලක්ෂයක් හදයි නිවන් මාර්ග යන පිරිස. ඒ නිසා මගේ මාතෘකාව විස්තර කරන්නේ මම අමතර ටිකක් මම මේ කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේට මේ ශාසනයේ වටිනාකම මේ හැංගී නැති කරවනම් හොඳයි කියන කල්පනා දාසින් ඒක නත් බලන්න. විශේෂයෙන් මට මතක් කරන්න ඕනේ නිවන කියන එක ප්‍රාර්ථනාවක විතරක් ගොනු කළා කියන්න පුළුවන් එකක්වත් ප්‍රාර්ථනාවකින් විතරක්වත් ලැබෙන එකක් නෙමෙයි, සහේතුකව ලැබෙන එකක්. ඒහිපස්සිකෝ මෙහෙ එන්න මේ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් ගුණය අදද තියෙන්න ඕනේ. භාවනා කරගෙන යනකොට නිවන් දකී කියන තැනකින් නෙමෙයි. නිවන කියලා කියන්නේ මෙන්න මේකයි, ඒක ලැබෙන්නේ මෙන්න මේකයි කියලා සහේතුකව දැනගෙන කරන්න ඕනේ දෙයක්. ඒ ටික මතක් කරලා අපි ටිකක් ආපහු අපේ මාර්ගයට යමු. චතුරාර්ය සත්‍යයේදී එහෙනම් මේ අජාත බව, අභූත බව, අභූත කියලා කියන්නේ නොහටගත්. අජාත කියන්නේ නොඋපන්න, නොහට ගැන්ම. අසංකත කියලා කියන්නේ සංකත ප්‍රත්‍යයෙන් හට නොගත් බව. ප්‍රත්‍යයෙන් හට නොගත් බව කියන කොටත් මොකුත් හිස් බව වගේ දෙයක්වත් දකින්නේ නැව. දුක නූපදින බව ස්වභාව ධාතු වර්තෙන් දකින්න ස්වාමීන් වහන්සේ. ධාතු වර්තය කියන්නේ ස්වභාව වර්තේ නිරෝධ ධාතු කියනකොට ඒක කිසිම විඥානයකින් ගත යුතු නිමිත්තක් හැටියට දකින්න එපා. ස්වභාව වර්තෙන් දුක නූපදින ස්වභාවයෙන් දකින්න කියන කාරණාව ඉතිසියුන් සිද්ධිය. ඒ බව දැකලා ඒ නිවන ගන්න සමථ විදර්ශනා භාවනා වඩන්න ඕනේ. ඒ සමථය ගැන මම මතක් කරන්නේ, විදර්ශනාව ගැන ටිකක් මතක් කරනවා. විදර්ශනා විපස්සනා කියලා කියනවා. විදර්ශනා කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් විපස්සනා කියන පාළි. විශිෂ්ට දැක්ම, විශේෂ දැක්ම. එතකොට මොකද්ද විශේෂ දැක්ම? සාමාන්‍ය ලෝකය දකින දේට වඩා විශේෂකින් දකිනවා. සාමාන්‍ය ලෝකයාගේ දැක්මට වඩා විශිෂ්ටයි. මොකද්ද සාමාන්‍ය ලෝකයාගේ දැක්ම? මොකද සාමාන්‍ය ලෝකයාගේ දැක්ම? අපි මේම ගමු. අනිත් ඔක්කොම අවශේෂ ධර්මතා ගුණ වෙන මූලික තැනක් තියෙනවා. ඇහැ පරිහරණය කරනකොට ලෝකයාගේ දැක්ම තමයි අපිට යමක් තියෙනවා නම් මේ ඉදිරියෙන් තියෙන දේවල් මට පේන්නේ, පේන දේ තියෙන්නේ කියන විදිහටයි ලෝකේ දකින්නේ සාමාන්‍ය අය. එහෙනම් ඊට පස්සේ ඒ තියෙන දේට කතා කල්පනා කරන එක තමයි සත්පුද්ගල භාවයෙන් හෝ මේක වටාපත කෝප්පයක් තිගානක් කියලා හෝ දකින දේට ඇතුලේ ඊට පස්සේ බෙදෙන්නේ. මූලිකම දැක්ම තමයි ඉස්සෙල්ලාම ඉදිරියෙන් තියෙන දේ පෙනෙන්නේ, පෙනෙන දේ තියෙන්නේ කියලා මේ පෙනෙන ලෝකෙට. තියෙන සද්දයකුයි ඇහෙන්නේ, ඇහෙන සද්දේ තියෙන්නේ. තියෙන ගඳ සුවඳයි දැනෙන්නේ, දැනෙන ගඳ සුවඳ තියෙනවා. තියෙන රසයි දැනෙන්නේ, දැනෙන රස තියෙනවා. කයට යමක් ගැටුනොත් මෙතන තියෙන පුටුවයි කයට ගැටුනේ, මට ගැටුණු පුටුව මෙතන තියෙනවා. හිතට දැනෙන්නේ මට තියෙන ගෙදරයි සිහිුනේ, සිහිවිච්ච ගෙදර තියෙනවා කියන මට්ටමයි ලෝකෙට මුලින්ම හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුළේ දාගන්නවා. තියෙන දේ යම්බෙන්නේ, හම්බෙන දේ තියෙන්නේ, තියෙන දේ මේකයි, තියෙන කෙනා මේකයි කියලා බෙදාගන්න එක ඇතුළේ. බෙදීමකට ප්‍රභේදයකට යන්න කලින් දර්ශනයෙන් වෙනස් වෙන්න ඕනේ. දර්ශනය කියන්නේ ඔය ලෝකය දකින ක්‍රමයට වඩා විශේෂයකින් දකින්න ඕනේ. මොකද විශේෂය? තියෙන දේ පේනවා කියනකොට, තියෙන දේ තියෙනවා කියලා ලෝකය දකිනකොට ඒකේ විදර්ශනා නුවණට මම හේතු පෙන්වන්න විදර්ශනා නුවණට අහු වෙන්න ඕනේ පවතින දේ පිනෙනවා නෙමෙයි පිනෙන දේ පවතිනවා නෙමෙයි කියන නුවණෙන් ඕනේ අනිත් පැත්තට යන්න ඕනේ ලෝකයේ දැක්මටම සම්පූර්ණ වෙනස් දර්ශනයක් වෙන්න ඕනේ මෙයාට ලෝකෙට තියෙන ඉදිරියෙන් තියෙන දේ තියෙන්නේ පේන දේ තියෙනවා විදර්ශනා නුවණට අහසු වෙන්නේ මොකද්ද පෙනෙනදී පවතිනව නෙමෙයි පවතිනදී පෙනෙනව නෙමෙයි. ඒ කියන්නේ යමක් පවතිනවනම් හේදී අපිට පේන්නේ නැහැ. අපිට පේන යමක් තියෙනවනම් ඒක පවතින්නේ නැහැ. කියන්නේ මෙන්න මේ මට්ටමට අපි දකින්න ඕනේ. ඒකට මම උපමාවක් ගන්නවා. ස්වාමීන් වහන්සේ මිරිඟුව වගේ දන්නවා ඇති මිරිඟුව දිහා බැලුවොත් ජලය වගේ පේනවා. මිරිඟුව දිහා බැලුවොත් ජලය වගේ පේනවා. තිරසංගත සතෙක් බලන්න එයා හිතාගෙන ඉන්නේ ජලය වගේ පේනකොට මේ පේන දෙයි තියෙන්නේ එතන තියෙන දෙයි පේන්නේ කියලා තිරසංගත සතාගේ අදහස. ජලය වගේ පේනවා පේන දෙයි තියෙනවා කියන එකයි එයාගේ අදහස. තියෙන දෙය පේන්නේ පේන දෙය තියෙන්නේ. එයාට පිපාසයකුත් ඇති වුණොත් ජලයේ වගේ තියුණොත් තියෙන දේ තිබුණොත් දුවන්නට වෙන්නේ නැහැ දුවනෝමයි පිපාසයෙන් කැටි වෙනවා වතුර වගේ පේනවා තියෙන දේ තියෙනවා එතකොට තණ්හාව හිටමනෝ කියන එක වෙන්නේ නැහැ දුවනෝමයි ඒ අරමුණම එකම විදිහට අපිට පේනවා අපි ක්ෂණිකව නෝනෙහි ඇත්ත දකිනවා තියෙන ජලය වගේ තියෙන්නේ මිරිඟුව. තියෙන දේ තියෙනව නෙමෙයි ජලය වගේ තියෙන්නේ. නමුත් තියෙන මිරිඟු ස්වභාවය නලියන ස්වභාවය. එහෙම තියෙන තැනක තියෙන ජලය වගේ. අපිට පිපාසය තියෙනවා. ජලය වගේ තියෙනවා අපිට. නුවණයි අපිට තිබුණට තියෙනව නෙමෙයි මේ හින්දා දුවන්නේ. එතකොට තිරසංගත සතා විඳින දුක අපි විඳින්නේ මිරිඟුව පිටපස්සේ විඳලා බොරුව පිටපස්සේ දුවලා ඇත්ත අහිමි කරගන්නවා නම් ඒ සතා ඒ ටික අපිට වෙන්නේ නැහැ. මිරිඟුව පිටපස්සේ දුවනකොට වතුර නැති තැන වතුර හොයාගෙන දිවීම නිසා පිපාසය වැඩි වෙනවා, විහෙත වැඩි වෙනවා, දුකත් වැඩි වෙනවා, වතුරත් නොලැබෙනවා. ඒ විතරකුත් නෙමෙයි. වතුර හොයාගන්න ඇත්තටම දැනක් තියෙනවා නම් ඒ ටිකත් අහිමි වෙලා. ඇයි? බොරුව පිටපස්සේ දුවනකොට ඒ කාලේ ගෑය වෙලා ඇත්ත හොයාගන්න තියෙන කාලේ ගෑය වෙලා තියෙනවා. අපිට බොරුවටත් දාලා ඇත්තෙන් සයින් කළා කියන තරමේ මහා අයහපතක් කළා තියෙනවා. දැන් මෙතන ඇත්ත දැක්කහම අපි මිරිඟුව නිසා ජලය වගේ පේනවා. නමුත් තියුණට තියෙනව නෙමෙයි කියලා අන්න නිසා දකින නිසා. අපි බොරුව පිටපස්සේ දුවන්නේ නැහැ. වතුර නැති තැනක වතුර ඇති බවට බොරුව පිටිපස්සේ දුවලා ඇති වෙන විහිසක් තියෙනවද මේකක් නැහැ. ඒ දුකක් නැහැ අපිට. පිපාසය වැඩි වීමෙන් එන දුකක් තියෙනවද? ඒ දුකක් නැහැ අපිට. රැවටීම නිසා ඇති වෙන දුකක් තියෙනවද? ඒකක් නැහැ අපිට. ඒ බොරුව නැති බොරුව පස්සේ දිවීමෙන් ඇති වෙන දුක නැතුව විතරක් නෙමෙයි. ඇත්තටම වතුර ටිකක් හොයාගන්න තැනක් තියෙනවා නම් ඒකට හොයාගන්න කාලය තියෙන වෙලාව අපිට. හොයාගන්න ක්‍රමයක් තියෙනවා. අවැදිනුත් නතර කළා යහපතට යන්න අපිට සලස්වන දින මේ දර්ශන එකම දර්ශනය වැරදුනහම යහපත අතහැරලා යහපතේ යොදවනවා ඒ දර්ශනේ නිවැරදි වුනහම යහපතෙන් අතහැරලා යහපතට යොදවනවා විදර්ශනා කියනකොට ලෝකයේ දකින්න සම්මත මේ කතා කරන විදර්ශනා කියන්නේ මේ ප්‍රඥාවෙන් කරන වැඩක් මේකට අපහු ස්කන්ධයන් ගැනද පුළුවන් කරන සිද්ධියක් නෙමෙයි. තිරසංගත සතාටත් එකම ඇහැ තිබුණේ අපිටත් එකම ඇහැ තියෙන්නේ. එතකොට ඒ තැන අපේ නුවණ අරගෙන ගියහම නුවණෙන් අපේ විපාක වෙනස් වෙනවා. ලෝකයා දුක් විඳින මට්ටමේ යමක් උපදවා ගන්න දුක් විඳින්නේ ඒ දුකේ නූපදීමක් වෙනවා අපිට. අපි කියන අර්ථයේ ගාන්තයෙන් දෙයි. නමුත් දැනට අපි මෙහෙම කළොත් විදර්ශනාව කියන කාරණාව අනුමාන තේරුම් කරගන්න පවතින දේ කිසිම වෙලාවක අපිට පේන්නේ නැහැ. අපිට පේන දේ පවතිනවා නෙමෙයි. තව උපමාවක් මම කියන්නේ වැලි ගොඩක් වගේ දෙයක් ගන්න අපිට වැලි ගොඩක් වැලි කන්දක් නෙයි. නමුත් අපිට තියෙන දේ තියෙනව නෙමෙයි. තියෙන්නේ වැලි කැට. තියෙන්නේ වැලි ගොඩක්. අපි වැලි ගොඩ අල්ලන්න කියලා අත දැම්මත් වැලි කැට ටික අපේ අතේ හැපෙන්නේ නැසක වැලි ගොඩක් අහුවෙන්නේ නැහැ. වැලි කැට ටිකක් තියෙන තැනක අවකාශ ධාතුවේ සාපේක්ෂව අපිට හැපතලයක් ගොඩක් පේන්න පුළුවන්. නමුත් එතන තියනවා නෙමෙයි. ඒ වගේ විදර්ශනා නුවණ වැඩුණාම පවතින දේ සහ පෙනෙන දේ කියන ධර්මතා දෙකක් අපිට හම්බ වෙනවා. අපි මෙහෙම කියනවා මෙතන පෙනෙන්නේ අනිකක් පවතින්නේ අනිකක් කියලා. දැන් මේ දර්ශනය ගත්තාම ඉගෙනගත්තොත් ඒක ඇත්තද කියලා ඔප්පු කරගන්න බලන එක තමයි විදර්ශනා කියලා. අපි මේ කඩලා කඩලා බලන්නේ දැන් අපිට මේසෙ කියලා හතරස්ස තියෙනවා. තවත් මං කියනවා මේ පේන දෙ නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන රූප කලාප කලාප වශයෙන් එහෙම තියෙන තැනක ඇත්ත රූප කලාප කලාප වශයෙන් නෑ. ඒ කියන්නේ මේසයක් පිටින්ම හැදිච්ච එකක් ලෝකෙ කොහෙවත් නෑ. මේසේ නොවන හේතු ප්‍රාසියක් එකතු වෙලයි අපිට මේසෙ වගේමක් පේන්නේ. එතකොට අපිට පේන්නේ ඒ වස්තුව ඇති වෙන්න තිබුණ හේතු තුනේ වස්තුව තියෙනවා කියලා දකින්න එපා. රූප කලාප කලාප රාශියක් එකතු වෙච්ච තැනක එකතු වෙලා නම් අපිට මෙහෙම යමක් පේන්නේ. අපිට පේනවා රූපයක්. පේන රූපෙට නවාතනක් දෙන්න එපා. අපිට පේන රූපෙට නිම්මක් මම ස්වාමීනාසලට කියන්නම්. අපිට රූපයක් පේනවා රූපෙට නිම්මක් මම කියන්නම්. මොනතරම් හරෙන් තොර රූපයක්ද අවිද්‍යාව නිසා අපි හරවත් කරගෙන ඉන්නේ කියලා. වතුරක් දිහා බලනකොට වතුරක ඡායාවක් වැටෙන තිබුණා ස්වාමීන් වහන්ස. වතුරේ තියෙන ඡායාව රූපය අපිට පෙනේ. පොකුණක් තියෙනවා කියන්නේ බොකුණ ගාව ගහක් තියෙනවා නම් ඒ ගහේ වැටිච්ච ඡායාව අපි වතුර දිහා බලනකොට අපිට ඒ වතුරේ ගහක් පෙනේ. පෙනෙනවා නෙවෙයි පේනවා. පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුරේ හැටේ ඉන්නසක කවදාවත් අහුවෙන්නේ නැහැ නේ. පේනවා කියන එක දිත්තේ දිත්ත මතන් කියන පෙනීම පෙනීමක් විතරයි. කවදාවත් ඒක අල්ලන්නවත් බෑ. චතුර්ණංච මහා භූතානං උපාදාය රූප සතර මහා භූතයන් නිසා විද්‍යමාන. වතුර නිසා විද්‍යමානයි අපිට මේ ගහක් තියෙනවා කියලා. නමුත් ඒක වතුර නෙමෙයි. ඒක අල්ලන්නේ කියලා අපි අත දැම්මොත් අත හැපිලා හිටින්නේ වතුර මිසක කවදාවත් අල්ලන්න බෑ. මේ තේර ඇහැට පෙනෙන රූප ඇහෙන් කරන කෘත්‍ය ඔන්න ඔය මට්ටමට ගන්න. දැන් මේ පෙනෙන ඡායා රූපේ වතුර තුන අපිට සැප දුක් විඳින්න පුළුවන් වෙයිද? අපේ ජීවිතේ මොකද්ද මේ පෙනෙන දේ කරගන්න පුළුවන්? පෙනෙන දේ විතරම තමයි. පිටේ දෙකවත් තා. දකින්න දේ දකින්න විතරමයි පුළුවන්. අල්ලන්නවත් බැහැ. අල්ලනකොට මතයයි. ඒ වගේ ඒ වතුරේ ඡායාව ගැටලා තියෙනවා වගේ මේ පටවි ධාතු තුන ඡායාව ගැටලා තියෙනවා අපිට. පේන දේ අල්ලන්න ගියොත් මේ අහුවෙන්නේ පේන දේ නෙමෙයි. මහ භූතයන්ගේ අත හැපලා හිටි. කය පොට්ටබ්බ ධාතුයි ගැටලා තියෙන්නේ මේ. එතකොට පේන දේට පේන රූපෙට මින්න ඒක. ඒ විදිහට බලලා පේන රූපෙට නවත්තනක් දෙන්න එපා. ආපහු හොඳට රූපයක් පේනවා. හොඳට සිහි කරන්නේ අපි කියමු වැලි කන්දක් පේනවා. විදර්ශනා නෝන අරගෙන යනවා. හරි. මේ පේන වැලි කන්ද මේ වැලි කැටයටයි තියෙන්නේ. මේ වැලි කැටයටයි කොයි වැලි කැටයටයි තියෙන්නේ. එකින් එකට කවුදලා 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 බලන්න. එහෙනම් මේ වැලි කැට එකකටවත් අපිට නැත්තම් එහෙනම් මේ අවකාශයටයි තියෙන්නේ. ඒකටයි කියන්නේ. එහෙනම් මේ කන්ද කො? දැන් කන්ද නැහැ කියන්නේ මේ නැහැ තුච්චේද වාගේ. කන්ද තියනවා කියන එක සාසෝ දෘෂ්ටිය කඩලා 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 බලලා කන්දක් නැහැ කිව්වොත් එතකොට උච්චේස්වාදී. එහෙනම් වැලි කැට ටික එකින් එකට බලනවා එකම වැලි කැටයක්වත් අයිති නැහැ. එහෙනම් ඒක අවකාශයකට අයිති නැහැ. එහෙනම් මේ කන්ද වගේ පේන එකක් නැද්ද? පේන එකක් නැහැ කිව්වොත් බොරුවක්. ඇයි පේනවද? පේන එක තියෙනවා කිව්වොත් ඒක බොරු වැලි කැටවල නැහැ. පේන එක නැහැ කිව්වොත් ඒක බොරුවක් හිතට පේන නිසා. පිටේක තියෙනවා කිව්වොත් ඒක බොරුවක්. වැලි කැටවල ඒ කියන්නේ ඒකට පපිත වෙන තැනක් පිටයි දෙන තැනක් නොනින් විමසනකොට පැති නිසා ඒ නිසා මෙයා ඇති කියලා ඇති කියන දෘෂ්ටියට යන්න රූපේ පැත්ත දකින නිසා නැහැ කියන දෘෂ්ටියට යන්නේ නැහැ නාමයේ පැත්ත දකින නිසා. නාම රූප ධර්මයන් දෙක ගැන නොනැන නිසා මෙයා උච්චේ ශාස්ත්‍ර දෘෂ්ටි දෙක නැතුව මේ නාම රූප ධර්මයක සිද්ධාන්තය දකිනවා යමක් වෙනවා කියන තැනක තියෙන්නේ නාම රූප ධර්මයක් නේද කියන නොවන මෙයාට එනවා ඉබේම. මොකද රූපය කියන අපිට හම්බෙච්ච අද රූපය කියන තැනක පවතින ඇත්තම ස්වභාවය මේකයි. ඊට පස්සේ ඒ හින්දා ඒ පැත්තට යන්න බෑ. ඊට පස්සේ ඒක ගැන මොනින් බලනකොට එතන නැත්තම් එනම් අපේ කිසිදයිසක නිසායි අපිට මේ දේ පේන්නේ. පේන නිසා නෑ කියන්න බෑ කියන නුවණක් එනවා. ඒක දැන්නම කලබල වෙන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ කරන දේ දැනට තියෙන්නේ රූපයක් පෙනෙනවා නම් පෙනෙන රූපෙට නවාතනක් දෙන්න එපා. පෙනෙන රූපෙට නවාතනක් දෙන්න එපා කියන්නේ හැම වෙලාවෙම විමසන්න. යමක් හම්බවෙත් අපි විදර්ශනා කරනවා කියන කඩලා 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 බලමු. වටාපිට කියලා දැන් පේනවා අපිට. තියෙන දේ නෑ කියන්න එපා. තියෙනවා කියලා ගන්නත් එපා. දැන් අපි මේක විදර්ශනා කරනවා. මේක තියෙන නූල් කැලට ගලවලා පැත්තකින් තියෙන හිතෙන්න තල් කැලට ගලවලා පැත්තකින් තියෙන ලී කොල කැලට ගලවලා පැත්තකින් තියෙන. දැන් අපිට පේනවා එහෙනම් දැන් මේ තියුණු හැඩේ කොහොමද? දැන් වටාපතක් කියලා අපිට යම් හැඩසටහනක් තියුණා නම් ඒකට අදාළ කැලි ටික ඔක්කොම අඩු නැතුවම තියෙනවා. අපිට යමක් තේරුණා නම් තේරුණු තැනක පවතින ටික දැන් අපිට පේනවා හොඳට. මෙහෙම ටිකක් තමයි පපති. එහෙනම් මට වටාපත කියලා පෙනෙද්දි ඇත්තටම පවතින දැන් මේ ටික නේද? එහෙනම් මේ පවතින දෙයට පෙනෙන දේ අයිති නම් ඇයි වෙන්කලාම එහෙනම් මේ තේරුණු දේ කියන්න ඕනේ? පවතින දෙයට පෙනෙන දේ අයිති වුණා නම් ඒ පවතින දේ කැලි කැලි වලින් දැන් අපි වෙන්කලාම නෝල් ටික පැත්තකින් තිබ්බා, කල්කොල ටික පැත්තකින් තිබ්බා, රෙදි කැල්ලක් පැත්තකින් තිබ්බා, ලී මීටර් පැත්තකින් තිබ්බා. ඔන්න පැවතුණු දේ අයින් කළා. දැන් පෙනෙන දේ පවතින දේ වුණා නම් ඒ තියුණු හැඩසටහන ඒ ටිකත් ඒකේ තියෙන්න ඕනේ දැන්. නමුත් දැන් ඒ ටිකට මොකද වුනේ? මොකද අපිට වටාපත හැටියට පෙනුණු වෙලාවේදී තිබුණු කෑලි එකක්වත් අයින් කළේ නැහැ. ඔක්කොම ටික තියෙනවා. අත්තු නැතුවම තියෙනවා. එහෙනම් අපිට පහළ වෙච්ච සංඥාව වෙනස් වෙලා තියෙනවා. ධාතු වෙනස් වෙනවා, සංඥාව වෙනස් වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැති. නමුත් එතකොට මේ නුවණ යනකොට සංඥාංශ විදර්ශනා ඥානය යනකොට තියෙන වාසිය තමයි යමක් පිනෙනවා නම් පිනෙනදී බාහිර උපකාරයෙන් තමයි පිනෙන්නේ කියන නෝනය. අද අපි හිතාගෙන පිනෙනදී බාහිර තියෙන දේ කියලා බාහිර තියෙන දේ ඇත්ත ඇති හැටි පවතින දේට නෝන එනකොට පිනෙන දේ ඇස් ඉදිරිපිට දෙනකොට පිනෙනවා. පිනීම පිනීමක් විතරමයි අහක දෙනකොට පිනින්දේ නැති වෙනවා කියන තැනකින් මේ ඥාන දර්ශනේ එන්නෙ වැඩිනවා. මේක තව තීරණ කරගන්න තියෙන කාරණා ගොඩාක් තියෙනවා. නමුත් අනුමානද මම සල්ලු මතක් කිරීමක් කළේ ස්වාමීන් වහන්සේ ලෝකයේ අපි දන්න අපි දකින දේට වඩා දැනගන්න දැකගන්න බොහෝ දේ තියෙනවා. ඉතින් මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය උදව් කරගෙන මේ අනන්ත ජාති සංසාරයේ මේ අත දුවමින් සැරිසරමින් ආපු මේ දුක්ඛාගත ජීවිතයට නවාතනක් දෙන්න, අතරවීමක් දෙන්න ලැබුණු මේ ජීවිතේ ඒ ධර්ම අවබෝධ කරගෙන මේ ජීවිතේම අපේ නිවීම, අපේ මිදීම අපි හදාගන්න ඕනේ. ඒ ජීවිතේ හදාගත්තොත් ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන උත්තරම පූජාව. ඒ තමයි ඇඟලියේ කිරි කරලා පෝපෝ ආදරණීය අම්මලා මේ ලෝකේ ඉන්නේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මව නෝන කෙනෙක් නැහැ. පියා නෝන කෙනෙක් නැහැ. නිවන් දකින්න තියෙන හේතු තියාගෙනම නිවන් දකින්න මඟ නැතිකම නිසා බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා අබුද්ධෝත්පාද කාලෙක ඉපදුන වගේ වටපිටාවකින් මැරෙන අහිංසකයෙ ඉන්නවා. ඒ අය කෙරෙහි දනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ පෞද්ගලික අදහස් පෞද්ගලික අපේ කැමැත්තන් පැත්තකින් තබලා අපි මේ ශාසනය ගැන පොඩ්ඩක් අවධියෙන් බලමු. ශාසනය ගැන අවධිකමක් ඇති කරගන්න ඒක හැබැයි අපිට කරන්න වෙන්නේ නිකාය වශයෙන් හෝ පන්ති වශයෙන් හෝ පක්ෂ වශයෙන් හෝ බෙදিলা නෙමෙයි. එවත් තුලින් අඩුපාඩු වලින් මොම්මෝන් දිහා රවාගෙන නම් නෙමෙයි. අඩුපාඩු නැති ජීවිත වන්න මේ අවිද්‍යාව තුල අමාරුයි. අවිද්‍යාව තුල අඩුපාඩු යරිදි වෙන්න පුළුවන්. භාජනයක් බිඳුනහම ඒක විසි කරනවට වඩා අලුවල හරි ගන්න වැඩක්කට පුළුවන් නම් ඒක වටිනවා. අඩුපාඩුවක් වැරද්දක් වෙච්ච කෙනෙක්ගේ ජීවිතය හරි හදලා දහමට ගන්න පුළුවන් වුණොත් ඒක හරි වටිනවා. ඒ අඩුපාඩු අවඥා සහගත නොබල අපි අතින් අඩුපාඩු නොවෙන්නවා හිතන්නේ නැතුව හැම දිනම එකට එකතු වෙලා අවංකවම නියම දහම මොකද්ද, ඇත්තටම ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් දේ මොකද්ද, ඇත්තටම කවදාම හදවතට අපි මැරෙනවා නම් ඒ මැරෙන්න ඉස්සර වෙලා මේ අජරාමර බව ලබන්නේ අපි කොහොමද කියන කාරණාව සාකච්ඡා කළා. මේ ශාසනයට උපකාරයක් වෙන්න ස්වාමීන් වහන්සේ ජීවිතවලට උපකාරයක් කරගන්න කියලා මතක් කරනවා. අවසාන වශයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මගේ කතාව අවසන් කළේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝ දපනං කියන ටිකෙන් අවවාද කළේ හිත පිරිසිදු කරගන්න කියලා. ඒ අජරාමර බව අරමුණු කරගෙන නිවන අරමුණු කරගෙන හිත පිරිසුදු කරගන්න කියලා. හිත පිරිසුදු කරගන්න පුළුවන් ඒ විදිහට විදර්ශනා කළාම ඒ විදර්ශනා නෝනට තව බොහෝ වටපිටා බොහෝ කරුණු ඇතුළු වෙන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ ඔක්කොම දැනගන්න කතා කරන්න කාලේ නෙමෙයි. ඒතං බුද්ධාන ශාසනං මේකයි බුදුරජාණන් වහන්සේලාගේ ලෝකෙට දෙන අනුශාසනාව. ලෝකයේ තුලද දුකක් නොලබා ලෝකයේ තුලද සැනසෙල්ලක් ලැබලා ජරා මරණ දුකෙන් මිදෙන්න කියන පණිවිඩය තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ගාථාව තුල. බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ භාගයක් කරනවා. අකුසල කරන්න එපා කියපු නිසා ඒ ටිකක් නොකරනවා. කුසල ධර්ම කරන්න කියපු නිසා ඒකත් කරනවා. කුණා දිනක සචිත්ත පරියෝධවණ කියන අවවාද හික්මෙන් ධර්ම උත්සාහය අඩුයි. බුදුරජාණන් වහන්සේට සැබෑම විදිහට ආදරය කරනවා. නියම බුද්ධ ශ්‍රාවකෙක් කියන ධනෙට යනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුවම කටයුතු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ එකතු වෙන්න ඕනේ අපි හැම දෙනාගේම ජීවිතයට මේට වඩා සජීවීත්ව පරියෝධවණ කියන ටික ඒ ටිකත් එකතු කරගෙන අපිට පුළුවන් නම් අපි හැම දෙනාම එකට එකතු වෙනවා. මම නැවතත් මතක් කරනවා නිකාය වශයෙන් පන්ති වශයෙන් පක්ෂ වශයෙන් බෙදීමකින් තොරව සාකච්ඡා කළා. අවුරුදු ගානකට මාස ගානකට හරි කමන්නේ එකට එකතු වෙලා මේ ගැන කතා කරලා ඔක්කොම එහෙම වැඩ පිළිවෙලක් හරි හදාගෙන මේ බුද්ධ ශාසනය නගා සිටලා අපි දුකෙන් මිදෙන්න කොහොමද කියන අදහස ඇති කරගන්න ඇති කරගෙන සචිත්ත පරිවදපන හිත පිරිසුදු කරගන්න කියන ටිකක් කරගන්න උත්සාහවත් වෙන අන්නෙන් තාවොත් නියම අනුශාසනාව අනුව වෙනවා. ඒ නියම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවට අනුව හික්මෙලා ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ අජරාමර නිවනට හුවමාරු කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේලාටත් වාසනාව අවස්ථාව ලැබේවා කියන අදහසින් මගේ දේශනාව අවසන් කරනවා. අපි අද ධර්ම ශ්‍රවණය කළා, ධර්ම දේශනා කළා. ජනිතයන් කුසලයක් තියෙනවා නම් ලෝකයේ සම්බුද්ධ ශාසනයක්
ආරක්ෂා කරන්නා වූ අරණ ශිෂ්ට අධිපතිතුමෝ වගේ ඉෂ්ඨකාරකයන් දේවගණ සමගත් සිටින්නම් සිල් දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. එහෙම ජීවිත වැඩි දියුණු කරගන්න දේව ප්‍රතිපෝතිකින් යුක්ත වෙන සමසෙත්වා කිනාදාචින් අප දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමෛත්‍තිකා පුඤ්ඤන්ත අනුමෝදිත්වා භූමියං සුසුලං පදං. ඒ වගේම
නුවන් එක ස්කන්ධ පංචකයක පංචකයක් පෙර නැතුව පසු නැතුව එකට ස්කන්ධය උපදින්නේ අපිට යම් වස්තුවක් පේනවා කියන සිද්ධිය තුළ තියෙනවා නාම රූප කියන ධර්මතා දෙක. වස්තුවක් අපිට දැනෙන්නේ නැහැ, දැනගන්න බෑ, පේන්නේ නැහැ. රූපයක් විතරක් තිබුණාද වස්තුවක් අපිට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. චිත්තය ඒක විතරක් තිබුණාද ඔය දෙන්නේ අපිට නොනෙන්න ඕනේ පවතින දේ. අද අපිට රූපය කියලා හම්බෙන සිද්ධිය පිළිසිඳ දකින්නයි අපි ගියේ. අපිට අද රූපය කියලා හම්බෙන සිද්ධිය තුල නාම රූප කියන ධර්මතා දෙකක් හම්බ වෙන්න ඕනේ අපිට. මොකද අපිට මෙහෙම රූපයක් පේනවා කියනකොට ලෝකය රූපයක් දකිනවා කියනකොට දකින රූපෙට ඔබගේ යමක් පේනවා කියන දේ තියෙන ස්කන්ධ පංචකය කියන නුවණ එන්න ඕනේ. ඒ ස්කන්ධ පංචකයේ රූපේ යථා ස්වභාවය මෙහෙමයි කියලා සතර මහා ධාතු නුවණ යන්න ඕනේ. ඒ ස්පර්ශ නිසා මේ වේදනා සංඥා තියෙන්නේ කියන නුවණ යන්න ඕනේ. එතකොට මේ විදිහට ලෝකේ දකිනවා නම් පුද්ගලෙක් හරි ගහක් හරි මේ බිත්තියක් හරි ඒ දකින සිද්ධිය දකින සිද්ධිය අපි දැක්කොත් අපිට හම්බ වෙන්නේ නාම රූප කියන ධර්මතාවය. එතකොට වෙන වාසිය තමයි ලෝකය රූපයයි කියන මට්ටමින් අපි මිදෙනවා. තිරසංගත සතා දකින්න තැන ඇත්ත දකින්න ගියාම තිරසංගත සතා රූපයක් කියලා වතුක දැක්කම මේ මට්ටමින් අපි මිදෙනවා වගේ. ලෝකය වැලිගොඩ කියලා එකක් බාහිරෙන් දකිනකොට මේ නුවණ තියෙනකොට අපි දකිනවා පවතින දේ වැලි කැටම දිනෙන්නේ අපිටයි කියන නුවණ එනවා. ලෝකයේ තමතුල උපදින නිරුද්ධ වෙන සිද්ධිය ලෝකයා ලෝකයයි කියලා පනවන සිද්ධිය තමතුල උපදින සිද්ධිය කියලා දකිනවා. තේරුණාද කියන්නේ?
මට අවශ්‍ය
වෙන කර ගන්න බෑ. නුවණ විතරයි, නුවණට විතරයි වෙන කර ගන්න
පුළුවන්. නුවණ වෙන කරන්න බලන්න
මොකද්ද ඕනේ, මොකද්ද වෙන්න ඕනේ ඔබ හරි.
වැදින් කියන්නේ අපි ගත්ත රූප මඩක්වත් පටි ආදී වස්තු. ඒකට වැදින් කියන සංඥාක වැදින් කියලා පටි කියන එක වැදින් ගන්න අපි නාමයක්. ඒ වැදින් සංඥානිකානේ. ඒක අවිද්‍යානිකානේ වැදින් කියලා ගන්න.
අපිට පේනවා කියන සිද්ධිය බලන්න තේනවා කියන සිද්ධිය අපිට හම්බලා තියෙන්නේ කලාප වශයෙන් තියෙන දැනට ගොඩක් එකක් කළ හම්බෙන සංඥාවක් තියෙන අපිට.
එකක් කළ ගන්නවනේ ගොඩක්.
ඔව්.
ඒක නාමස්සා රූපන්ත වෙන් කරන ගන්නම තාක්ෂණ.
ඒක තමයි රූප හැටියට නොවන අරගෙන යන්න තියෙන්නේ වැලි කැට ටික. මේ ඔක්කොම එක ගොඩක් කළා පින්නේ හැකියාව තියෙන මනසටයි. කියලා මේ නාම රූප දෙක දැක්කහම ඇයි මෙහෙම බලන්නේ? මෙච්චරකල් බාහිර රූපේ දැකුව මට්ටමෙන් අපේ මනස මිදෙන්නේ. එතකොට වෙන වාසිය තමයි අපි පැත්තකට ගියාම කවදාවත් දැකපු දේ සිහි කරලා යන්න බැරි වෙන්න ඕනේ. ඇයි? යැලි කැට තියෙන තැනක අපේ මනසට නම් දෙවුනේ පැත්තකට ගියාම සිහි කරනකොට එයාට යැලි කැට ටික නම් තියෙනවා. නමුත් වැලි ගොඩ සිහි කරගන්න බැරි වෙන්න ඕනේ. මොකද වැලි ගොඩ සිහි කළොත් සිහි කරන්නේ අපේ මනසමයි කියලා නුවණ එන්න ඕනේ. මේකෙන් බලන එකෙන් කෘත්‍යය තියෙන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ කියන එක. බලන වෙලාවට තේරුණ බෙදී. ඒක තමයි උපමාව කියන දැනම තේරුන්නේ නැහැ කියන එක මට හිතෙන්නේ. ප්‍රශ්නෙට. එතකොට හැම වෙලාවෙම අපි එහෙම කියුවොත් අපිට හැම වෙලාවෙම මේ ඇහැ හැදිලා තියෙන්නේ මේ එක රූප කලාපයක් එහෙම අරමුණු කරන්න නෙමෙයි. මේ ඇහැට කියනවා ඉන්ද්‍රියක චක්කු ඉන්ද්‍රිය කියලා. දර්ශන කෘත්‍ය අධිපතිකම් කරන්නේ මේ ඇහැ. හිතටවත් රූපයටවත් චෛතක වලටවත් මේ කිසිම දෙයකට මේ බලපෑම කරන්න බෑ. ඇහැ කියන එක දෙන විදිහට ගන්න තමයි වෙන්නේ අනිත් කට්ටිය. එහෙනම් යමක් දකිනකොට අධිපතිත්වය දරන්නේ ඇහැ නිසා ඒකට චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා. මේ ඇහැ දෙන විදිහට තමයි අපිට පේන්නේ දැනගන්න වෙන්නේ. මොකද මම මුලින් මතක් කළා ඒක අපි දන්නේ නැතුව මෙහෙ තියෙන විදිහටයි අපි දකින කියන මෝඩකමක් තියෙනවා මේ. ඒකයි මේ පේන දේ බාහිරට තියෙන සම්බන්ධයක් නිසා කියන එකෙන් අපි දුවන්නේ. බාහිර තිබුණත් අපේ ඇහැරහ අපේ ආයතන ටිකෙන් ඇතුළත වෙන අත්දැකීමයි තුලයි අපි ජීවත් වෙන්නේ කියන කාරණාව තේරුම් කරගත්තොත් බාහිර දේවල් සිහි කළ යන්න තියෙන හේතුව අතහැරෙනවා. එතකොට ඉබේමයි දකින දේ එතනින් පස්සේ අතහැරෙනවා. දැන් පොකුණකට අපි ඉබුණොත් අපේ ඡායාව පේනවා. අහකට යනකොටම අපිට තේරෙනවා දැකපු එක නැහැ කියලා. පේන අරමුණේදී පොකුණට ඉබෙන වෙලාවේදී ඡායාව පේනවා. ඇහෙනුත් බලනවා. අහකට යනකොට අපි සිහි කරුවොත් හම් වෙනවා. මේ සිහි කරන්නේ අපේ මනසේ දැන් සිහි කරනකොට තේරෙන්නේ නැහැ කියන එක එනවා. ඇයි දැන් මේ අරමුණ වලදී එහෙම වෙන්නේ නැත්තේ අපිට? මේ අරමුණදී ඇහැට රූප පේනවා. පැත්තකට ගියාම සිහි කරනකොට තේරෙන්නේ සිහි කරුවා කියන අදහස තියෙනවා. මේ පේන දෙය අර පොකුණේ තියෙන ඡායාව දකින්නකොට තේරුණකොට පරිහරණය කළාට අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවනම් අන්න ඒ මට්ටම එළඹ සිටින්න ඕනේ මෙන්න මේ දකින එක. ඔහොම දකින්නේ ඇයි? දකින දේ දැකීම පස්සේ ඉවරයි, යහන දේ ඇහිමින් පස්සේ ඉවරයි කියලා මට්ටමට දැක්කහමයි ප්‍රපංචය දෙන්නේ නැත්තේ, හිත පිරිසිදු වෙන්නේ, කෙලෙස් දුරු වෙන්නේ. එහෙම දුරු වුණාමයි හේතු වැඩෙන්නේ නැත්තේ. ඒ හටගත් දේ නැති වෙනවා කියලා දකින එක නිවන හින්දා නෙමෙයි. එතකොට ප්‍රපංචය දෙන්නේ නැහැ, කෙලෙස් දෙන්නේ නැහැයි. දැකිනකොට දකින්න විතරයි පුළුවන්, දකින අවස්ථාව පිරිසිදු. අහකට යනකොටම ආපහු ඒක කෙලෙස් වශයෙන් සිහි කරන්න බෑ කියන දැනකට එනවා. ඒ වගේ අපිට මේ හැම අරමුණක්ම ලැබෙන්න ඕනේ අර පොකුණේ තියෙන උපමාව වගේ. එහෙම එන්නේ පවතින දේ එහෙ නිසා මෙහෙට තමන් තුලට දැකීමේ නැති විදිහට තිබුණොත් විතරයි. දැන් අද පවතින දේම පෙනෙන දේම පවතිනවා කියන මට්ටමට හිටියොත් දැකපු දේ ආපහු තියෙනවා කියන නිමිති හිතෙන්නේ ඉබේමයි. මොනවා හරි දෙයක් අද අපි බලන විදිහට බලලා ගියාම අපි දැකපු දේ අහවල් තැන තියෙනවා කියලා මතකේ නිමිති හිතෙන්නේ ඉබේමයි. නමුත් විදර්ශනා නුවණින් අපිට සම්පාදනය කරලා දෙන්න ඕනේ කොහොම හරි දකින දේ දකින්න විතරයි පුළුවන්. දැකීමෙන් පස්සේ ඒ දේ දැන් නැහැ, අපි සිහි කරද්දිත් එහෙම දෙයක් එතන නැහැ කියලා කාරණාව තේකලා අල්ලලා දෙන්න ඕනේ අපිට. එතකොට වැලි කැට ටිකක් වෙන තැනක වැලි ගොඩක් වගේ පේනවා කියනකොට අපි දන්නවා තියෙන්නේ මෙතෙන්දී ස්වාමීන් වහන්සේලා මෙන්න මේ අත්දැකීම ගන්න. අපිට තියුණු අත්දැකීම, අපිට හම් වෙච්ච අත්දැකීම, අපේ අත්දැකීම අත්දැකීම කරගන්නේ නැතුව පවතින ස්වභාවයක හිත අරගෙන යමු අපි. පවතින ස්වභාවයක හිත අරගෙන මේ වැලි ගොඩේ උපමාවේ පවතින ස්වභාවයක අපි හිත අරගෙන යමු. වැලි කැටේ තික පුයි අවකාශ ධාතුවයි තියෙනවා. අපි කියමු අපි එක එක්කෙනා වැලි කැටේ 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 අරගෙන ආවිලා දානවා තැනකට. කවුරුත් වැඩි ගොඩක් දැනලා දෙන්නේ නැහැනේ. එහෙනම් පවතින ඇත්ත ඔතනමයි. දැන් අපි කට්ටිය වෙන කට්ටිය වැඩි කැටේ ගෙනලා දැන්නේ. අපි දැක්කේ නැත්නම් අපිට හැඩබැලයක් කියුත් නැත්නම් අපිට වැලි කැට ටිකක් අපි අතෙන් දැම්මා කියලා කවුරු හරි කිව්වොත් අපිට සිහි කරගන්න දැන් මේ වෙලාවේ පුළුවන්කම තියෙන්නේ මොකද්ද? අපි දැක්කේ නැහැ ඒක විදිහට ගියේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්නේ දැන් වැලි කැට ටිකක් උයි අහසයි විතරයි. හැඩයක් සිහි වෙන්න බෑ අපිට නේද? නැත්නම් අපි මේ වැලි කැට ටික වලට අපි බලන්න ගියම හැඩයක් එන්නේ. කොහොමද දැන් අපිට හැඩයක් එන්නේ? ඊට පස්සේ පැත්තකට ගිහින් සිහි කෙරුවොත් දැන් අපිට වැලි කැට තේින්නේ සිහිනේ. සිහි කරනකොට අර ගොඩ පෙනේ. දැන් මුලින්ම එහෙනම් වැලි ගොඩ සිහි කරගන්න පුළුවන්කම වැලි කැට තියෙන තැන පවතින ඇත්ත වැලි ගොඩ වුණා නම් ඇයි වැලි ගොඩ මුලින්ම සිහි කරගන්න බැරිනේ? දකින්න ඉතල කවුරු හරි කෙනෙක් කියවනම් මම අතෙන් වැලි කැට ටිකක් දැම්මා කියලා. ඒක බලලා වහනම ඇත්තට දාපු වැලි ගොඩ කියනකොට කඳ සිහි කරගන්න කැට ටික කියනකොට කඳ සිහි කරගන්න. ඒක දකින්න ඉස්සර වෙලයි අපිට ඒක දී කරගන්න බැරි වුණේ එහෙම. තේරෙනවද කියන්නේ? එහෙනම් ඒකෙන් තේරෙනවා අපි දකිද්දි අපි නොදකිද්දි එතන තියෙන්නේ තියෙන ඇත්ත හැටිද බැලුවොත් වැලි කැට ටිකයි අවකාශ ගතේ විතරයි. ඇත්තටම අපි වැලි කැටේ කැටේ ආපහු ගත්තොත් අපි කන්දක් අරගෙන ගියද? වැලි කැටේ කැටේ ගෙනත් දැම්මොත් වැලි ගොඩක් ගෙනත් දැම්මද අපි? වැලි ගොඩක් අපි අයින් කරන්නේත් නෑ, වැලි ගොඩක් ගෙනත් දාන්නෙත් නෑ. වැලි කැට ටිකුයි අවකාශයට දාන්නේ. හැබැයි එහෙම තියෙන තැනක අවකාශ ධාතුව අවුරාගෙන මේ වැලි කැට රාශියම තියෙන තැනක මේ ඇහැට ගැටුනොත් ඇහැ හරහා අපිට පේනවා හැඩයක්. එතකොට අපිට මෙහෙම රූපයක් පේනවා කියන සිද්ධිය නුවණින් ගවේෂණය කළොත් ඒ ඇත්ත හම්බ වෙන්න ඕනේ. විදර්ශනා කියලා කියන්නේ තියෙන්නේ මෙන්න මෙහෙම තියෙන තැනක මේ චිත්තජයසික නිසායි රූපය චිත්තජයසික නිසාත් අපිට පේන්නේ. රූපය කියන එක ඒ වෙලාවේදී යන්න අපිට පේන රූපය කිරිසින් ලකින්න මෙයන්නේ සතර මහා ධාතුය කියන තැනකින් චතු ධාතු අවස්ථාන කමඨාන වගේ තැනකින් අපිට ඒ නෝන අරගෙන දෙනවා. ඊට පස්සේ ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥානය කියන තැනකින් තමයි මේ ටික තියෙන්නේ. එතකොට ඒ නාම රූප කියන ධර්මතාව දෙක පිළිසිඳ දැක්කහම වෙන්නේ ලෝකේ එකක් හැටියට එක් කෙනෙක් හැටියට එක් දෙයක් හැටියට දකින්න දේ තුල ධර්මතාව පහක් තියෙනවා කියලා දකිනවා. අර එහෙම දකින්න අපි අරයාගේ මට්ටමේ මිදෙන ඔකට අර මම උපමාවක් කියනවා. තේ එකක් අපි ගත්තොත් ස්වාමිනාසලාට තේ එකක් දෙනකොට ලෝකෙ තේ එකක් කියලා දකිනවනේ. දැන් මේ තේ එක පිළිසිඳ දකින්න කියලා කිව්වොත් එයා මොකද කරන්නේ? තේ එක ඇති වෙච්ච හේතු ටිකට බලන් දෙනවා. ප්‍රත්‍ය ටිකට නුවණ අරගෙන යනවා. සීන නිසා, තේ කුල නිසා, ඉඟුල නිසා, උණු වතුර නිසා මේ ටිකම දාලා මේ තේක කියනකත් හැදිලා. එතකොට එයාට නොවන එනවා අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකත් තේක. ඒ කියන්නේ තේක නොවන හේතු ටිකක් නිසා හටගත්තේ. ඒ හින්දා තේක සංගතයි. හේතුන්ගෙන් හටගත් එක. හේතුන්ගෙන් හටගත්ත කියන තැන්වලදී කියනවා තේ පැටවෙහෙම නැහැ, තේ දෙලි පිටින් නැහැ, තේ නොවන කාරණා ටිකක් එකතු කරලා තේ කැලිලා තියෙනවා. හැබැයි ඒක තේ මොහොතේ නැදලා තියෙන පරම්පරාවක් නැහැ. සීනි ටික තේ නෙමෙයි, තේ කොළ ටික තේ නෙමෙයි, ඉඹුරු ටික තේ නෙමෙයි, උණුවතුර ටික තේ නෙමෙයි. ඒ ටික ඔක්කොම එකට එකතු කළාම එකට යෙදිලා එකට වැය වෙලා දැන් හම්බ වෙන තේක. එතකොට අපිට මේ තේක අනිත්‍යයි, මේ තේක පටිච්ච සමුප්පන්නයි, මේ තේක ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් කියන එක තියෙනවා. එතන තියෙන සීනි තේක වල උණු වතුර ඉඟුරු ටික වැය වෙනකොට නැති වෙලා තියෙන තේක. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාව ටික රූපයෙන් කරන්න ඕන කෘත්‍ය, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් කරන්න තියෙන කෘත්‍ය ටික නිසා මේ අපිට පේනවා කියන ටික වෙන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකයේ නුවණින් එහාට මෙහාට ගන්නකොට හොඳට තේරෙනවා ලෝකෙ තුල අපිට යම් පේනවා කියලා යමක් හම්බ වෙන තැනක නුවණක් යනවා. අපිට පෙනෙන රූපයක් තියෙනවා නම් අද මේක පටිච්ච සමුප්පන්නයි, ප්‍රත්‍යයෙන් උපන්න එක, ආහාර ප්‍රත්‍යයෙන්, ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන මේ ප්‍රත්‍ය ටිකකින් පෙනෙන. ඒ ප්‍රත්‍ය නැති වෙනවා කියන එක තේරෙනවා. ඒ වගේ මේ විදර්ශනා නුවණට ඕන දකින්නදී පෙනෙන රූපයක් තියෙනවා නම් පෙනෙනදී පෙනීමෙන් පස්සේ ඉවරයි කියන නුවණ ඕනේ. ඒ රූපයට නවාතනක් දෙන්න එපා කියලා මම කියන්නේ. දැරි වෙලා පෙනෙන දේ අටියාපෝ තේජෝ වායෝ කියන හතරට අයිති කියලා කිව්වොත් පෙනෙන දේ තියෙන්නේ කියන එකෙන් කියනවා උපාදාය රූපය කියන්නේ මහා භූතයි කියන එක. මහා භූතයි කියන්නේ උපාදාය රූපයි කියන එකයි මේ කියන්නේ පෙනෙන දේ පවතිනවා කියන එක. නමුත් පෙනෙන දේ පෙනෙනවා පවතිනවා නෙමෙයි කියනකොට අර වතුර ඡායාව වගේ පේනවා, තියෙන්නේ වතුර වගේ ධාතුව ප්‍රකට. ඒකෙන් ආයතන වෙන් කරලා දෙනවා. ඇහැට පේන දේ අල්ලන්න බෑ. ඒකේ චක්කු විඥාණයෙන් පොට්ටබ්බේ දැනගන්න බෑ කියනවා. කාය විඥාණයට රූප පේන්නේ නැහැ කියන එක වෙන් කරලා දෙනවා කාට. දැන් අද අපි පේන දේ අල්ලන්න පුළුවන් කියන එකෙන් කියනවා චක්කු විඥාණයෙන් පොට්ටබ්බ රූපේ විඤ්ඤායයි. ඒ පේනදී අල්ලන්න පුළුවන්. අල්ලන දේ පේනවා කියන එකෙන් කියනවා කාය විඥානික රූප පේනවා කියන විදියට අපි අද ඔය මට්ටමේ තමයි අපිට කෙලස් තියෙන විපල්ලාංශ තියෙන්නේ. එතකොට මේව පේනදී තියෙනවා නෙමෙයි, තියෙන්නේ පේනවා නෙමෙයි කියන එක දිංචාම තියෙන්නේ චක්කු විඥානයෙන් රූපය විඤ්ඤායයි. ඒක කාය විඥානයෙන් බෑ. කාය විඥාණයෙන් පොට්ටබ්බය විඤ්ඤායයි. ඒක චක්කු විඥාණයෙන් බෑ කියන කාරණාව වෙන් කළා දෙනවා. ඒ නිසා මොකද තර්ක නෙමෙයි මේක පෞද්ගල ජීවිතෙන් කරගෙන යන්න පුළුවන් නම් ටික කොහොමද කියන්නේ අර කඩ බලන එකේ කරන්නේ මොකද්ද? පවතින ඇත්ත මෙහෙමනම් අපිට එහෙනම් අපිට යමක් පේන ගලාවිද පවතින ඇත්ත මේක නේද කියන උත්තරයක් එනවා. කාලයක් යනකොට එහෙනම් පේනවා කියන සිද්ධිය නෑ කියන්න දෙලින්ම මේකත් සිද්ධිය කරේද ජීවිතයේ එක පේනුවක් කිය. ඒකට අද අපිට තර්කෝනේ නෑ. මේක කරගෙන යන්න බලන්න වෙනස් වෙන්නේ නැද්ද කියලා බලන්න. නිරින්ගුව තුල දුවන් නැතුව ඉන්න බෑ කවදාවත්ම. පේන දේ තියෙන්නේ, තියෙන දේ තියෙන්නේ කියන මට්ටමක් තිබුණොත් මිරිගේ දුවන්නේ නැතු වෙන්නේ. ස්වාමීන් වහන්සේලා පිළිගන්නවද පේන දේ තියෙන්නේ, තියෙන දේ තියෙන්නේ කියන තැනකින් රැවටිලා පිපාසය ඇති වෙලා ඒ පිටිපස්සේ දුවන මුවත් තියෙන දේ තියෙන්නේ, පේන දේ තියෙන්නේ කියන මට්ටමේ රැවටිලා මේක ගන්න අත දාන අපිට අතර වෙනසක් නැහැ කියලා පිළිගන්නවා. අපි දන්නේ මෙහෙම කරන අරමුණේ මෙච්චර මොඩකමක් තියෙනවා කියලා. වතුර බොන්න මිරිඟුවේ දුවන මුවත් ඉදිරියෙන් පේන දේ ගන්න හදන අපි. හැබැයි මේ ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන් ඥාන දර්ශනයක් තියාගෙන කිලිස් ඇති නොවි මේ ඥාන දර්ශනය පුදවා ගන්නයි මම මේ කියන්නේ. ලෝකයා බලලා කියයි අපි වගේම පේන දේ අනිත් කෙනෙක් ගන්නවා කියලා නම් තියා ගන්නවා නෙමෙයි. පැත්තක ඉන්න කෙනා කියයි එයාගේ ඇහෙන් බලලා මේ පේන වටාපිට ගත්තේ කියලා. එයා ගන්න නිසා එයා කියයි අරහා මුදුරුවත් අපි වගේම වෙන ඔය පේන දේ අරගත්තේ අතට කියලා. නමුත් මෙයා නෝනෙන් ශනිකව අතහැරුණේ පටු විධාතුවේ ඒක කාය විඥානේ විඤ්ඤාණය බවක් දන්නවා. පේන දේ චක්කු විඥානේ විඤ්ඤාණය බවක් දන්නවා කියන තැනක නෝන ශනිකව බෙදිලා දෙක එකට එකතු කළා ඇති වෙන තියෙන කෙලෙසයක් කියනවා. ඒකත් නතර කළා ඒ කෙලෙස නිසා පොදින තියෙනවා දුක. ඒ දුකත් නතර කරපු කෙනෙක් වෙලා. එතකොට ලෝකයාගේ ඇහැට පේන්නේ මෙයාව. නමුත් මෙයාට පේනවා ලෝකයා පේන දේ අල්ලන්නේ, අල්ලන දේ බලන්නේ මේ ඇත්ත නොදන්න නිසායි කියලා. දහම ඉන්න කෙනාට ඇත්තක් තියෙනවා ලෝකෙත් තියෙන ඇත්තක් තියෙනවා බොරුවක් තියෙන බොරුව ඉන්න කෙනාට මම බොරුවක ඉන්න කියලා පෙන්නෙත් නෑ මෙයා ඇත්තකයි කියලා පෙන්නෙත් නෑ ඒ නිසා මේ ඥාන දර්ශනය හරහා විදර්ශනාව කියන එක මම කියන්නේ හරියට කළොත් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නී වෙනවා කියන එක වෙනවා ඒ විදිහට කරන්න මේ ඒ ප්‍රශ්නේ ලියුනේ නැත්තම් පස්සේ ඉලාවක සම්බුරු කතා කරගන්න පුළුවන් වෙයිද නැදින වෙලාවට තව මොනවද ප්‍රශ්න තියෙනවද සනස මෙහෙමයි දැන් භවංග චිත්තය කියලා කියන්නේ විපාක විදර්ශනා නුවණ වගේ නුවණ කුසල් චිත්ත ඒක විදෙනසක් තියෙනවා මේවා විදර්ශනා ඥාන කියලා කියන කර්මසි ඒවා මනෝ විඥාන මට්ටමේ භවංග සිත් කියලා කියන්නේ විපාකයි ඒක මේ කර්ම වෙන්නේ නැහැ ඒ දෙක තමයි ඒ දෙකේ තියෙන විපාක සනස මෙමය භවංග සිත් කියලා කියන්නේ අපි ලබපු භවය තියෙනවා නම් ජීවිතය තියෙනවා නම් ඒකේ අංගයක් වෙලා භවයේ පැවැත්මට උපකාරී වෙන සිත. එතකොට විදර්ශනා සිත කියලා කියන්නේ ජවම් මට්ටමේ කර්ම සිතක්. අපිට හැට රූපයක් හම්බ වෙනකොට අපි කිව්වොත් හම්බ වෙනවා නම් හම්බ වෙන්න ප්‍රකෘති අවස්ථාව අපි නිකමට කිව්වොත් ඕකට දැන් චිත්ත විදි වගේ ගන්නවද? ගන්නවද? දැන් භවංග කියන මට්ටමේදී මේ ආයතන හයම එකවර සවිඥානික වෙලා තියෙනවා. මේ භවංග ප්‍රත්‍යක්ම කියලා කියන්නේ ඒකයි යා නැරෙන්නේ මේ ඇහෙන් කනෙන් දිවෙන් ආසෙන් අරමුණු ගත්තා කියලා ජීවිතය අතාරින්න තිහිනතු ඉන්න පුළුවන් සමාහිත මුකුත්ම දන්නේ නැතුව කියන මට්ටමේදී එක තැනක අර උපමාවක් පෙන්වන්නේ මකුළුවා දැල්ල බැඳලා එක තැනකට වෙලා ඉන්නවා. කොතනකට හරි පැටලුණොත් මකුළුවාටයි දැනෙන්නේ කියන උපමාවයි. ඒ වගේ භවංග පිට. ඒ දවසේ ඒ ආරම්භණයක් ඔස්සේ චිත්ත වීතියක් ඔස්සේ ධාරයක් ඔස්සේ සිත් දුවලා ඒකේ ඇත්ත සිහිති අරමුණු කරගන්නවද වැරදිවට දැනගන්නවද කියන කාරණාව මත තමයි ජවන් කුසල හෝ අකුසල වෙන්නේ. එතකොට හැම වෙලාවෙම අපිට හොඳට දැනෙන තේරෙන මට්ටම තමයි කර්ම කියලා කියන්නේ කුසල හෝ අකුසල. දැනගෙන ඒක වෙනස් කරන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. ඒක තමයි ඒකට තියෙන වෙනසකට හැටියට දැනගන්න පුළුවන්. ආපහු භවංගල් කියන්නේ ආයතර ප්‍රකෘති මට්ටමට යන ජීවිතය පවතිනවා කියන ආයතන ටික ජීවත් කරනවා කියන මට්ටමට යන. ආයත අවිඥානික දෙයක. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියන්නේ උදාහරණයක් ඇටියට ගන්න දැන් මේ භවංග මට්ටම කියන තැනක පුරාණ කර්ම විද විද අවසන් කරනවා වගේ තැන පුරාණ කර්ම. ජවම් මට්ටම කියලා කියන්නේ ආපහු නව කර්ම. එතකොට අපිට ආයත් කර්ම වලට විපාක හැටියට මේ වගේම නාම රූප දෙකක් ලැබෙනවා. එක කාරණාවක් අපිට කරගන්න පුළුවන් මේ විදර්ශනා ඥාන කියලා කියන්නේ තාම ඇහැ රූප චක්කු විඥාන විදර්ශනා ඥානයේ ලක්ෂණය තමයි රැවටිලා නිවැරදි කරනවා. අපි කියමු රාගය කියන අදහසක් ඇති වෙලා ඒක විරාගයට බලනවා විදර්ශනා මට්ටම සාමාන්‍යයෙන් මාර්ගඵල මට්ටමේ නුවණකදී රාගය කියනක නූපදින විදිහටම ඉන්න පුළුවන්. ආය ඇතුළ නැතිනව නෙමෙයි කියන තැන. විදර්ශනා ඥානයේ හැම වෙලාවෙම වැරද්ද ඇතුළ එක හදන කියන තැන. ඒ නිසා ඒක කර්ම වෙන්නේ තමයි. අර වගේ තැනකින් වැරද්ද කියනක නූපදින තත්වයකම ජීවිතේ පවතිනවා කියන සිද්ධියක් තියෙනවා. මෙතන ඔක තමයි.
ඒක තමයි.
තාරම රාශියක් ඉන්න පුළුවන්. ඒවා කිව්වට වැඩිනවා ඉක්මනට වැඩිනවා කියන එකත් එහෙම ඒවා තියෙනවා කියන එක. ඒ කියන්නේ සම්මානස්සේ මතක් කරන්නේ අපි පෙරට අරමුණ නාම රූප වශයෙන් මෙනෙහි කරන්න බලන්න ගියාම තව සංඥා තව ස්කන්ධය තව තව උපදිනවා. නමුත් තිනෙන අරමුණ පෙනෙනකොටම මේක අනිත්‍යයි කියන දැනකින් වගේ හිතට දැනෙන එක අනිත්‍යයි කියන දැනකින් වගේ අතරින්න පුළුවන් නම් ගොඩක් තව චිත්තජයසක උපදින්නේ මේක ප්‍රපංච නැති වෙන ඉක්මනට වගේ දැනකින් නේද මතක් කරන්නේ. නමුත් ඔබට තියෙන විසඳුමකට නෙමෙයි එකයි ප්‍රශ්නේ. මොකද මෙන්න මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතුරු වෙලා. පොදින්දි අපිට ඔළුවේ කොണ്ട് පැන්ඩෝල් දෙයක් වගේ දැනකින් ගන්නයි කම්බරි. නමුත් වෙලේ හොද වෙන්නේ උදාහරණයක් ඇදිර ගත්තොත් මම ඉස්සෙල්ල මතක් කළා ඇටිවිච්ච දෙයක නැතිවීම මේ තාස්සනේ කරස්තරේ නෙමෙයි කියන එක. කියන්නේ උත්තරේ නෙමෙයි. ඇති වෙන බව නැති වෙන බවක් තියෙනවා නම් ඒකයි උත්තරේ කියලා. අපි කිව්වොත් ස්වාමීන් වහන්සේට අපි කියමු අම්මා ඉන්නවා නම් අම්මා කියලා මතක් වුණා කියන්නකො. එතකොටම මේකත් විතරකයක් නෙ සිතුවිල්ලක් නෙ අනිත්‍යයි කියලා බලනවා. දැන් ප්‍රපංච වෙන්නේ ඒක දුන්නේ ආයෙත් මතක් වෙනවා. ආයත අනිත්‍යයි කියලා බලනවා. ආයත අනිත්‍යයි කියලා බලනවා. දැන් එනේන එක අනිත්‍ය බලනවා. නමුත් ඇති වෙන එක නැති වෙනකොට ඇති වෙන එකට හි මුකුත් කරලා නැති හින්දා ආයත ඇති වෙනවා. අම්මා කියන අදහස ඇති වෙන්න තියෙන හේතුවක් තියෙනවා නම් ඒ හේතුව තිබුණු නිසානේ ඇති වුනේ. ඇති වෙච්ච අරමුණ නැති කිරීමට බැලුවා කියලා ඇති වෙච්ච හේතුව මුකුත් නැද්ද කියලා බලන්න. ඒකට හරි උත්තරේ යෙදුනා නම් ඒ අදහස ආයෙ එන්න බෑ. මම කියන එක තේරෙනවද? අම්මා කියන අදහස අරවොත් මේක සිතුවිල්ලක් නේ කියලා අතහරින්න. අනිත්‍ය බලන්න නැති වෙයි. ඒකෙන් එක වාක්‍යයක් වෙනවා. මම කියන්නේ නැහැ කියලා. ඒ අම්මා කියන එක තුල නැවත නැවත මනුෂ්‍යකාරයේ ගිහිල්ලා ඇලියෙන් ගැටින් දෙකක් ඇති වෙන එකක් තියෙනවා නම් ඒක නතර දෙයි. නමුත් නැවත ඒ අදහස එන්න තියෙන හේතුව නැති වෙන නිසා ඒයි. අතීය තියෙන වෙලාවකත් ආවොත් ආයෙ රාග දේශ දෙක ඇති වෙයි. මේකට තියෙන සැබෑම උත්තරේ අම්ම කියන අදහස සිහි වෙන්න තියුණු උත්යම් වෙලාවක උපදින්න තියුණු ගෙදර කියන එක ගැන හිතෙනවා නම් මේ ගෙදර කියන එක සිතුවිල්ලක් නෙවෙයි විචාරයක් නෙවෙයි කියලා බලන්න. ආයත් සිහිවේ. ආයත් මේ ගෙදර කියන එක අනිත්‍යයිනේ. මනස තුලින් හටගත්ත විචාරයක් නෙවෙයි. මනස වුණ තව විදර්ශන කරන දක්න විදිහ මනස ධර්මාරම මනෝවිඤ්ඤාණ නිසා හටගත්තේ කියලා බලන්න. නැතිද? නැති වුණාට ඇති වෙච්ච හේතුවට මොකුත් කළාද? එහෙනම් මුළු ජීවිතේ පුරාම කර කර ඉන්න හැමදාම වැඩකී පුරවල ඉන්න තැනක් නැති වෙනවා. මොකද අපිට හිතෙනවා ප්‍රපංච නැහැ වගේ තැනක. නම් ප්‍රපංච තිබෙන යට වෙලා මේ තියෙන. කෙලස් නැහැ වගේ තේරෙයි. කෙලස් යට වෙලා මේ තියෙන. කොහොම කර 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 හිටු හොඳ දැඩි චිත්ත සමතකුත් ලැබේ. හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ලැබේ. ඒකෙන් ධ්‍යාන දක්වත් යන්න පුළුවන් වේ. කල්ප 84000ක් ඉන්න තරම් යන්න පුළුවන් වේ. නමුත් ඇති වෙන තිබුණ හේතු යට ගිහිල්ලා මිසක අසඤ්ඤ තලයේ කියන එක හිතවත් නැහැ. නමුත් ඒ ප්‍රතිකරණයක් කරගත්ත හැම නෙමෙයි. ප්‍රපංච ඇති වෙන්න තියෙන ප්‍රපංච පැත්තකින් බෙදුව ප්‍රපංච ඇති වෙන්න දෙන්නේ හිතවත් නැහැ. නමුත් යමක් කලනෙ එතන එහෙම ප්‍රයත්නකට පවතින්න පුළුවන් නම් ප්‍රපංච වශයෙන් ඇති නොවන විදිහට විතර ආරක්ෂ ප්‍රපංච කියනකොට අපි මේ ඔක්කොම ප්‍රපංච අපේ දැනුමින් ප්‍රපංච ඇති කර නොගෙන ඉන්නවා කියලා අපේ දැනුමින් අතර වුණාට මේකට ප්‍රතිකර්මයක් කළා නෙවෙයි. මොකද ඇති වෙන දෙයක නැතිවීම බැලුවට ඇති වෙන තිබෙන හේතුව නැතිකලේ නෑ. මම මුලින්ම මගේ දේශනාව මතක් කළේ ඕක. අද ලෝකෙ ගොඩක් කරන දෙයක් භාවනා කරන බොහෝ තැන් වල මම අඩුවක් කියන්නේ නැතුනේ. නමුත් මේක දෝෂය අපිට කතා කරගන්න ඇති වෙච්ච දෙයක නැති බව බලන්න බොහෝ දෙනෙක් දක්ෂ වෙනවා. නමුත් ඇති වෙච්ච දෙයක නැති බව බලන එක මේකට තියෙන උත්තරේ වුණා නම් ඇති වෙන්නේ ඇයි? ඇයි මෙහෙම හිතෙන්නේ මට? කියන කාරණාවක් තියෙනවා. සඳහන් දෙල දහම දකින්න. ඇති වෙච්ච එකක නැතිවීම බලන කොට වඩා ඇති වෙන බව. ජාතිය කියනකොට ක්ෂණික සිද්ධියක් ජාතිය. මේ අරමුණ වල ඉදීම ජාතියම. ඔය ජාතිය දෙයකට ක්ෂණික තන සම්බන්ධයි. ජාතියට හේතුව මොකද්ද කියලා බලන්න භවයේ. භවපච්චය ජාති. භවය නිසායි ජාති. භව නිරෝධය ජාති නිරෝධය. ස්වාමීන් වහන්සේ භවය කරන්න පුළුවන් නම් භවය කියන එක තේරුම් කරගන්න මොකද්ද කියලා ජීවිතෙන් දැනගන්න අපි මේ ජීවිතේ අර්ථ වශයෙන් දන්නේ නැති කම මේ ප්‍රශ්නේ තියෙන්නේ. භවය කියන එක දැනගත්තොත් භව නිරෝධය, භවය කියන එක දැනගත්තොත් මෙන්න මේ භවය ඇතිතාවක් ජාති වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ තේරෙයි. එහෙනම් ඇති වෙච්ච දෙයට නැති කිරීමට බැලුවට හරියන්නේ නැහැ. ජාතිය නැති කරන්න බෑ භවය තියෙනවා නම් කියන උත්තරේ. එහෙම වුණොත් භවයේ හේතුව මොකද්ද කියලා අරගෙන යයි එකයි අපි යමක් කරනකොට කරනකොට උත්තරේ නැහැ. අර මේ මොහොත කියන්නේ අන්ධය කිරිකෑව වගේ දැනගෙන අපි ජීවිතේ ගොඩක් දුරට පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සසර දුකයි. එහෙම නිවන් දකින්න. නිවන් දකින්න නම් අපි කියමුකෝ සසර දුකයි. සසර දුක නිවන් නැහැ. නිවන් දකින්න නම් භාවනා කරන්න. භාවනා කරන්නේ කොහොමද? මේ ආනාපාන සතිය වඩන ආනාපාන සතිය කොහොමද? මේ පත් නිමේ තීර පියාගෙන 100 මාසයක පසු දැන් මේ ඔක්කොම සාධනය අපි දැනගන්න. දැනගත්තද? සසර දුකයි එහෙනම් නිවන් දකින්ද? නිවන් දකින්න කොහොමද භාවනා කරන්නේ? භාවනා කරන කොහොමද? ආනාපාන සතිය වඩන ආනාපාන සතිය වඩන කොහොමද මේ? අර අන්ධ මිනිස්සුන්ට කිරි ටිකක් දුන්නා. කිරි ටිකක් කොහොමද කියන්නේ? කිරි මොනවාගේද කියන්නේ? සුදු පාටේක සුදු පාටේ කියන්නේ කොකා මොනවාගේද කියලා ඉතින් තේින්න තියෙන්නේ අත මෙහෙම කරලා කියනවා අත ගාලා අම්මෝ කිරි නම් එපා කරනවාට. ඒ වගේ දැනගින් නෙමෙයි මේක කියලා තියෙන්නේ. ඉතින් දැන් අපිට ආනාපාන සතිය වඩන්න කිව්වා අපි වඩන නැත්තම් උපදින උපදින සිතුවිලි අනිත්‍ය බලන්න කිව්වා අපි වඩනවා. ඊට පස්සේ මෙහෙම කරන්නේ ඇයි? මෙහෙම කළාම ලැබෙන ඵලය මොකක්ද කියන උත්තර දෙක තියෙනවා. මොකද යමක් කරනකොට ඇයි මේක කරන්නේ කියන එකට හරියන්නේ අනුමත ඥාන දර්ශනේ තිබුණ හරියන්නේ නැහැ. දෙන ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩුවා මේ විදිහට කළ ඊගාටම මොකද කරන්නේ? ආයෙත් දැන් මෙහෙම කරන්නකෝ. දැන් මෙහෙම කළා දැන් මොකද කරන්නේ? දැන් මෙහෙම කරන්නේ. එතකොට නිවන අපි නෙමෙයි ගුරුවරයා එහෙනම් නිවන් දකින්න ඕනේ. මොකද එයාගේ ඥාන දර්ශනේ තියෙන්නේ. ඉතින් හරින මේ ශාසනයේ තියෙන්නේ පටන් ගන්න තැන ඉඳලා නිවන දක්වාම තමන්ද ඥාන දර්ශනේ තියෙන නිසා මෙහෙම කළාම මට මෙහෙම වෙනවා ඒ නිසා මම කළ යුතුයි කියන තමන්ගේ දැක්මකින් කරන්න ඕනේ. නමුත් දැන් මේක කුලියට වැඩ කරනවා ඒකක් නෙවෙයි. අනුන් කියන කියන දෙයක් නෙවෙයි මම කරන්නේ. මම කරන දේ ඥාන දර්ශනේ කියන දෙන්නේ ගුරුවරයාට. කියන්නේ නැද්ද? කායනකොසනාව වඩන්න කිව්වොත් පසුගියේ මේ විදිහ නිමිති අරගෙන වඩන්න මම කියන්නේ ඒ ගුරුවරයාගෙන් අහගෙන ඒ ගන්න එක වැරදි නෙමෙයි. භාවනා ඉස්ලාම කෙරවල නිවන කියන්නේ මෙන්න මේකයි. මෙන්න මෙතෙන්ද යන්න ඕනේ. මෙන්න මෙතෙන්ද ගියාම ඔයාගේ මානසික මට්ටම මෙන්න මෙබඳුයි. මේ දැකීම ඇති කරගත්තාම මේ ටිකෙන් මිදෙනවා. මේකෙන් මිදෙන මේ දැකීම ඇති කරගන්න මේ දැකීම ඇති කරගන්න නම් මෙන්න මේ විදිහේ චිත්ත සමතයක් ලබන්න මෙන්න මේ විදිහේ සීලයක පිළිගන්න කියලා ගුරුවරයෙක්ම අහගත්තාම සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන විමුක්තියක් තෝනේ. නැත්නම් මේ සීලයේ රැක්කේ මොකටද? සමාධිය ගැන දන්නේ නැත්නම් සමාධිය රැක්කේ මොකටද? විදර්ශනාව ගැන දන්නේ නැත්නම් විදර්ශනාව ගැන මොකටද? විමුක්තිය ගන්න විමුක්තිය දන්නේ නැත්නම් මිදෙන්න ඕනේ මොකෙන්ද කොතනින්ද කොහොමද කියන ටික දන්නේ නැතුව අපි හැරෙන්න කොළඹ දන්නේ නැතුව පාරට ගියාම ගෙදරට ඒ කියන්නේ මෙන්න මේ පාරෙන් ස්වාමීන් වහන්සේ කොළඹ යන්න ඕවා කියලා කිව්ව වගේ තමයි. ඉතින් මේ පාරෙන් ගිහිල්ලා ත්‍රිකුණමලට යන්න පුළුවන්, මොනරටත් යන්න පුළුවන්, කොළඹට යන්න පුළුවන්, අම්බලන්ගෙට යන්න පුළුවන්. නමුත් එහෙමද මෙන්න කොළඹ නම් යන්න ඕනේ වහන්සේට මුන්න කොළඹ මේ කොළඹට යන්න මේ පාරෙන් යන්න ඊට පස්සේ මෙහෙම හැරෙන්න කියලා මූල ටික දැනුම් ටික තියෙනවා. අපි මුලින් කරන්න ඕනේ මොකද්ද කියන අධ්‍යක්ෂේම අවබෝධය නැතුව මොකක් හරි කෙරුවට හැදියන්නේ. ඉස්සෙල්ලාම අපිට යන්න ඕනේ දැන් අපිට විමුක්තිය ගැන දැනගන්න ඕනේ. විමුක්තිය ලැබුණාම විමුක්ති ඥාන දර්ශනය පෙරපසු නැතුව උපදිනවා. මිදෙන්න ඕනේ මම මෙන්න මේ ස්කන්ධයන්ගේ, මෙන්න මේ කෙලෙසුන්ගේ, මෙන්න මේ දුකේ, මෙන්න මේ ටිකෙන් මිදෙන්න ඕනේ. ඒ නිතියම නම් එහෙම මිදෙන්න නම් ඔයා මෙන්න මෙහෙම බලන්න. මෙහෙම හැදගෙන. එහෙම හැදගෙන වනම් එහෙම බලනවනම් මේ බලනක තේින්න ඔයා මෙහෙම සමාධියක් වඩන්න. ඔය සමාධිය ඔයාට ඇති කර ගන්නම ඔයා මෙහෙම සීලයක් පිළිගන්න. සීලය කියලා දෙන්න පිළිතන තැන සමාධියට. සමාධිය කියලා දෙන්න විදර්ශනාවට. විදර්ශනාව කියලා දෙන ඥාන දර්ශනයට. ඒක කියලා දෙන විමුක්තියට. විමුක්තියේ විඳීමට කියන මේ ටික ඉගෙන ගන්න වෙනවා. එහෙම නැතුව කරන්න ගියොත් අපි මේ මොනවාරි දෙයක් කරනවා මිසක මොකද්ද කළේ කියන කාරණාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි ඇති වෙච්ච දෙයක නැතිවීම බැලීම නෙමෙයි මේ සාසනයේ ප්‍රශ්නෙට උත්තරේ. එතනකින් සෑහීමටපත් වෙන්න බෑ කියන එක මම මතක් කරා. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මම මේව මතක් කළේ මොකද අපි කිව්වේ මුලින් ගියාගේ අම්මා කියන අදහස දවසක 100 වතාවක් ආවොත් 100 වතාවෙම අනිත්‍ය බලන්න ආයි චුට්ටක්වත් ඒකට හැරෙන්න වේගවත් බැරි තරම් වේගෙන් අනිත්‍ය බලාගෙන දැනට එන්න පුළුවන්. සමහරට අම්මා කියන හැඟීම උපදිනවත් එක්කම නැති කරන තැනටත් එන්න පුළුවන්. ඒ තරම් අපිට සිහිය නුවණ දිනු කරගන්න පුළුවන්. නමුත් ඒකට යමක් කළා නෙමෙයි. මොකද ඇති වෙච්ච දෙයක් තුල ඒ දේ ඇති වෙන්න තිබුණ හේතුව නැහැ. එහෙම හේතුවක් තිබුණ නිසායි ඇති උනේ. එහෙනම් ඇති වෙච්ච දේ තුල ඒක නැති කරන්න බෑ. ඒ ඇති වෙච්ච දේ උපයෝගී කරගෙන උපකාර කරගෙන උඩහට යන්න. ගියාම මෙහෙම දෙයක් ඇති උනේ ඇයි? ජාතිය හේතුව මොකද්ද භවයේ? භවයේ හේතුව කියන්නේ මේ උඩට යන්න වෙනවා. ඒ හම්බෙච්ච දේ පහුරු ගාලා හරියන්නේ නැහැ. බල්ලෙකුට ගලකින් ගැහුවාම tag ගල ගල හපා ගන්නවා. අවුෙච්ච දේ අල්ලගෙන හපනවා. සිංහෙකුට ගලක් ගැහුවාම බලනවලු ගල ආවේ කොහෙන්ද කියලා. ඒ වගේ අරමුණක් ආපු ගමන් ඒක අපි ඇති බවට බලන්න ගන්න හරි නැති බවට ගන්න හරි ඒක අල්ලගත්තොත් අර බල්ල ගල හපා ගැහුවා. එහෙම නෙවෙයි මේක තේරෙන්නේ මොකද්ද කියලා යන්නේ එහෙම. මොකද මෙතනින් නෙමෙයි උත්තර ටික තියෙන්නේ. එහෙනම් උඩට ගියොත් තමයි මේකට උත්තර ටික හොයාගන්න පුළුවන්. එතකොට හේතු හම්බෙන බවයි. අපි නිකන් මම තියෙන විදිහට ගත්තොත් අපි කිව්වොත් ස්වාමනාංශ දැන් මෙහෙම අපි ඉන්නකොට ස්වාමනාංශලාට හිතෙනවා නම් හැඟීමක් තියෙන්න පුළුවන්. දැන් මේ නගර තියෙනවා, ගම් තියෙනවා, මේ ලෝකෙ තියෙනවා කියලා හිතට දැනෙන ගතියක් තියෙනනේ. මේ තමයි කර්ම බවයි. භවපච්චය ජාති මේ අපි දැකපු gedara මෙහෙ තියනවා කියන හැඟීම ඇතිසක් හිතෙනවා කියන එක නතර කරන්න බෑ. දැකපු අය ඉන්නවා කියන හැඟීම මෙහෙ ඇතිසක් නතර කරන්න බෑ. අපි හිතාගෙන ඉන්නේ මෙහෙ එන්නේ මේක අනිත්‍ය බලනකොට මෙහෙ තියනවා කියන හැඟීම නැති එක. එහෙම වෙන්නේ නැහැ. යට යනවා විතරයි. එතකොටයි අපිට මේ විදර්ශනා ඥානය හරහා මං කියේ දකින්න වෙලාවේදී අපිට දකින්නේ ඇති වෙච්ච දෙයක නැති කරලා යට කරනවට වඩා දුක්ඛ සත්‍ය පරිණෙයයි. දෙවිදින දතේක හොඳට ස්පන්දිතික පරිණෙයය වෙන්නේ. දෙවිදින දකින්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ස්කන්ධය මේ ඇති වෙච්ච එක එහෙමම නැති වෙන බලුවාම පරිණෙය වෙනවා කියලා. රූපේ දෙවිදින දකින්න ක්‍රමයක් තියෙනවා. රූපේ දෙවිදින දතේක හොඳට ඒක විසිරලා බලන්න. නාම ධර්ම ප්‍රතිසන්දතේ ඉති රූපං ඉති රූපස සමුදේසි රූප දත්තංගම ඉති වේදනා ඉති වේදනා සමුදේසි වේදනා අත්තංග මේ රූපය කිනෝට රූපය හොඳට දකින්න ගත්ත ලක්ෂණ ටික දොරි ඉති වේදනා ඒක ඉති රූපං කියනකොට වර්ණ රූපය කියලා හම්බ වෙනවා තේන රූපය කියලා හම්බ වෙනවනම් මේ තේන රූපය තේනවා විතරමයි තියනවා නෙමෙයි තෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නැති වෙනවා කියන වගේ තැනකින් මේ රූපය ගැන ස්වන්දනවද ඉස්සෙල්ලා නෝන එන්න වෙනවා රූපය කියන්නේ මෙහෙම දෙයක් කියන්නේ. එහෙම නැත්නම් රූපය කියලා හම්බෙනවා අනිත්‍යයි කියලා බැලුවම රූපය පරිණිය වෙන්නේ නැහැ. හැමදාම ওই කොස්ස ඇතුලේ. gediyem wan. මේක වර්ණ සතහනක් වර්ණ රූපයක ඒක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. පේනවා විතරමයි ඒක මහ භූතය හැම නෙමෙයි. එතකොට මේ පෙර මුතිදීමයි හටගන්න ඉතුරු නැතුව නැති වෙනවා ඒක ප්‍රත්‍ය දෙයක් ප්‍රත්‍ය සමුප්පන්න දෙයක් ඒකට ප්‍රත්‍ය ටික මේ කියන නුවණ උපදින්න වෙනවා අපි ශනිකව ඉක්මනට අපිට ඕන විදිහ නිවන් දකින්න ගිය කියලා හැම ලැබෙන්න ඒකට ක්‍රමයක් තියෙනවා වතුර කේතලයක් හරි ලිපේ තිබ්බහම ඒක පැහෙන කාලයක් යනවා අපි ලිපේ තියලා අනිත් අතටම උණු වතුර බලාපොරොත්තු වෙනවා නම් ඒක ලැබෙන්නේ නැහැ අපි මේ ලෝකෙ මිත්‍ය රැවටෙන මනස තුල ඉඳගෙන එකපාර්ශ්ව මරම නැති කළ නිවන් දකින්න කියන විදිහකට කැමති විනෝනම් හොඳයි වෙන්නේ. එතකොට ඒ නිසා අනුභව කිරිය අනුභව සික්ක අනුභව ප්‍රතිපදාව. අනුපූර්ව ක්‍රියාවක් අනුභව සික්කාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා ස්වමනස හිතන්නකෝ පාර දිගයි කියලා නමුත් යන්න තියෙන ක්‍රමේ තමයි තේනවා කියන අරමුණ මේ ඉතින් එක බලන්න පිළිසින් දකින්න ආහන තියෙන දේ යන්න. ඊට පස්සේ පාඩුවක් වුණා කවදාවත් ආර්ය යට කළා අවුරුදු 10 ගානක් නොතලන දැනකට හිටියත් ආයෙනවා. තම ස්වාමීන් වහන්සේලා එක්තරු දුර යන්න කරනවා බොහෝ චූටි දුරක් දී නමුත් ඒ ටික ඉස්සාවට ඒ ටික අය එහෙම නැති වෙන්නේ නැහැ නෝන් පිරිපිරිපිරිපිරිපිරිමයි මේ වගේ දැනගින් තමයි මම මේ ටික මතක් කරන්නේ එහෙම දකින අරමුණේදී රූපේ හොඳට පිළිසින් දැක්කම වේදනාව වේදනාව ගැටිවීම නැතිවීම සංඥාව සංඥාව ගැටිවීම අන්න අපිට තේරෙනවා මේ ස්කන්ධ ටික තියෙන්නේ මේ ටික නිසා මේ රූපය තේනවා රූපය කියනක වර්ණ සතහනක් මිසක වෙන පුද්ගලයේ සත්‍යයක් නෙමෙයි කියන එකේ හොඳට විස්තර ටික ආපු නිසා ඒකද දක්ෂින ඇස් ඉදිරියට ගිය නිසාම පෙවුන ආතෝ යනකොට නෑ කියන දැනකින් දැක්කහම දැකපු දේ තියෙනවා කියන අදහස නෑ නැති දෙයක් ඇති වෙන්න හේතු නෑ අම්මා ඉන්නවා කියන තැනකින් අදහස තිබුණේ හිඳ දැන් තියෙන්නේ ඒකේ අරමුණ පිළිසින් දකින්න නැත්නම් කොච්චර යට කරන්න හැදුවත් ආයෙත් ආයෙත් ආවා අම්මා හම්බ වෙනවා කියලා හම්බ වෙන තැන පිළිසින් දැක්කා එහෙම පිළිස ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්න තියෙන අරමුණටම මූණ දීලා ඒකම පිළිසින් දෙකල්ලා ඒ කියන කෙලෙස්ෙන් මිදුනහම ආයෙ ඇති වෙනවා කියන එකක් නැහැ එහෙම අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන දනකට එනවා ඉදී එහෙම සංශේවත් නැතනම් එහෙම නෙමෙයි ගුවන්මාන සති වෙන දිනවලට තමයි ගොඩක් කියන්නේ
දැන් අපේ දැන් වගේ
සුතමේ ප්‍රඥාව විස්තර කරන්න මෙනෙහි කරන්න බෑ සුතමේ ප්‍රඥාවෙන් අහලා දැනගන්න විතරයි පුළුවන් චින්තාමේ ප්‍රඥාවෙන් තමයි මෙනෙහි කරන්න වෙන්නේ චින්තාමේ ප්‍රඥාවේ සුතමේ ඥානය කියන දෙක නැවත නැවත භාවිතය කිරීම භාවනා ප්‍රඥාව භාවනා ප්‍රඥාව කියන එක එනවා අධිචිත්තයටපත් වෙනකොට ඉතින් මේ ටික අපි කරගෙන යන්න අපි තාම සුතමේ ඥානයවත් නැතුව චින්තාමේ ඥානය භාවනා ඥානය ගැන තර්ක කිල්ල උතේරුමක් නැහැ ඒ නිසා සුතමේ ඥානය මේක අහගන්න ආගම චින්තාමේ ඥානය කරන්න කළා විනෝද නැද්ද කියන එක ගැන පස්සේ කතා කරන්න මොකද අවශ්‍ය වෙන්නේ අනවශ්‍ය දැනක් ඇති කර ගැනීම නෙමෙයි අවශ්‍ය දේ විනෝද නැද්ද කියන එක නේද අපි
ගොඩක් කලකට කරා යටපත් වෙන සමහර කෙනෙක් ඉන්නවා ඒ විදිහට දැන් අපි අනිවාර්ය බාහම ප්‍රඥා නැතිවෙන්න ඕනේ. යන්නේ බාහම ප්‍රඥා දැනට අපි දැන් වර්තමානයේ දැක්කේ
ඒක තමයි අපේ සාවනස මම පිටියෙන් මතක් කළේ. නමුත් දීර්ඝ වශයෙන් මේ සිද්ධිය ඔක්කොම විස්තර කරනවා නම් අපිට තියෙන පරාසය ගොඩක් ඉස්සෙල්ලා උගන්වන්න වෙනවා. චත්තාරෝත මහ භූතාට සමන්ද මහ භූතානම් උපාදාය රූපං කියනකොට සතර මහා ධාතුව කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ පඨවිය කියන්නේ ඇයි කියන ඒ ලක්ෂණ ටික ඉඳලා උගන්වලා ඊට පස්සේ චතුර්ණජ මහ භූතණෝ උපාදාය රූපං ඇයි උපාදාය කියන්නේ කුමක් ඇතුළු කරන් දෙන්නේ මොකද්ද හේතුව කියන එක පෙන්නලා ඊට පස්සේ ඒක දෙන රූප 28ක් කියන ඒව ටික උගන්වන්න වෙලා ඈ එතකොට ඊට පස්සේ චිත්තය ගැන ජෛත්‍යයෙන් උගන්වලා මේ වගේ මහා වටපිටාවක් තියෙනවා අපිට ඉගෙන ගන්න. එතකොට මම කියන්නේ මේවා ඔක්කොම අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ මේ විදර්ශනා ඥානය සම්පූර්ණ වෙන්න කියලා. නමුත් මේ වගේ ඉගෙනුමක් තියෙන කෙනාට දැනගන්න ලේසි විදර්ශනා කරන්න එක එක පරියායන් තියෙනවා. ක්‍රම ස්කන්ධ වශයෙන්ද ධාතු වශයෙන්ද ආයතන වශයෙන්ද පටිච්චසමුප්පාදවද ඒ කොමන හෝ ක්‍රමයක් ඉගෙනගෙන ඒ ගැන යාට පුරුදු කරලා දෙන්න ඕනේ. දැනගත්තහම ඊට පස්සේ යාට ජීවිතේ විදර්ශනා කරන්න පුළුවන්. ඉතින් ඒකට මෙන්න මේ කෙටියෙන් උපමාවෙන් කෙටියකින් කරන්න ඕනේ දේ දක්වන්න පුළුවන් උපරිම හැකියාවෙන් තමයි මම දැක්කේ. ආයෙත් මට කිව්වොත් ඉස්සෙල්ලා කියපු ටිකම විතරයි දැන් කියන්න වෙන්නේ. ඒක වඩා කියනවා නම් යමක්. ඒ කියපු එකේ එකින් එක අරගෙන ආයෙත් පුලිස් කරන්න වෙනවා කියන වෙනවා. ඒ කියන්නේ කොට ධම්මසංගය උගන්වන්න වෙයි. ඒ කාරණා වටපිට ආ වෙනවා මිසක දැනට ජීවිතෙන් අල්ලගන්නේ කොහොමද කියන කාරණාව පෙන්වන්න පුළුවන් මට තේරෙන ඉතාම කෙටිම ක්‍රමයේ අවස්ථානුකූලව පෙන්වනවා. ඕක තවදුරටත් විහිල් කරනවා නම් ගොඩක් තව විස්තර කළ යුතුයි. ඒක මේකට වෙලාව නෙවෙයි. අර දෙක නැවත නැවත කිතිමුන් භාවනා ප්‍රඥා. හැම අදිචිත්තේකම ඇති වෙන ප්‍රඥාව භාවනා ප්‍රඥා. හැම ධ්‍යාන චිත්තකම ඇති වෙන ප්‍රඥාව භාවනා ප්‍රඥා. අවසරජනස දේශනාව තුළදී හෝ සාකච්ඡා කිරීම තුළදී තුන්වස් ස්වාමීන් වහන්සේලාට මගේ හිත කය වචන යන තුන්දරෙන් දැන හෝ නොදැන යම්ම ප්‍රමාද දෝෂ වර්ධක සිදු වන තුන්වස් ස්වාමීන් වහන්සේලාගෙන් සමාව ලැබේ අවසරයි.